ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ එළඹිලා තියෙන ධර්ම දේශනා පැයටයි ධර්ම දේශනාව ආරම්භ කිරීමේදී සියලු දෙනාම සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කේසං නොබන්ති ආනන්ද ධම්මෝ සක්ඛාතෝ කේ ලෝකේසු පටිපන්නා කේ ලෝකේ සුගතාති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මම මේ පාළි වාග් මාලාවේ ඉස්සරහින් තියාගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතේ ආනන්ද වර්ගයේ සඳහන් වෙන සූත්‍රයකින්. ඒ සූත්‍ර වලට සූත්‍රෙන් සූත්‍රයට වෙන් කරලා දීපු නම් නැහැ. ඒ සූත්‍ර 10ටම නම් කරලා තියෙන්නේ ආනන්ද වර්ගයේ කියලා. ඉතින් මේක ඒ ආනන්ද වර්ගයේ තියෙන දෙවෙනි සූත්‍රය කියලා නම් කරන්න පුළුවන් බුද්ධ ජයන්ති පොතේ. නමුත් අපි දේශනාමාලාව සඳහා අපි නමක් තියාගනිමු, ආජීවක ශාวก සූත්‍රය කියලා. ඒකට එහෙම නම තියන්න හේතු වෙන්නේ මේ සිද්ධියේ පසුබිම නැත්තම් නිදාණය ගැන පොඩ්ඩක් හිතේ දුවොත්. එතකොට ඒවම් මේසුතං ඒකං සමයං භගවා කියලා වගේ මේක පටන් අරගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගත් එකක්. තීන සමේන ආනන්ද කෝසම්බියං විහෙරති ගෝසිතාරාමි. ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩ ඉන්න කාලේ ආජීවක ශ්‍රාවකේ. ඒ කියල කියන්නේ අන්‍ය තීර්ථක ආජීවකයන් ඇසුරු කරන ඒ කෙනෙක්ගේ උපාසක මහත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට හම්බෙලා අහනවා, "කේසන්නෝ බන්තේ ආනන්ද ධම්මෝ සුවක්ඛාතෝ." ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ලෝකේ එක එක්කන තම තමන්ගේ ධර්ම බොහොම ශ්‍රේෂ්ඨයි කියලා, බොහොමත්ම විචිත්‍රයි කියලා තම තමන්ගේ දේ වුවා දක්වනවා. එහෙව් ලෝකේ කාගේ ධර්මයේද සුවක්ඛාත? මොනවාකට දේශනා කරන ලද්දේ නැත්නම් කවුරුත් විසින් මොනවාකට ධර්ම දේශනා කරන ලද්දක්ද කියලා. කේසන්නෝ බන්ති ආනන්ද ධම්මෝ සුවක්ඛාතෝ. කේ ලෝකේ සුපටිපන්න. හැම කෙනාම අපි දැන් හිතානිනවා අපි තමයි ඉතාමත්ම දක්ෂව මේ මාර්ගයට පිළිපන් පිළිස කියලා. ඉතින් අපි තව පිරිසක් දැක්කොත් මේකත් වැඩිය සද්ධාවෙන්, මේකත් වැඩිය වීර්යයෙන්, මේකත් වැඩිය සමාධි උපයමින් කටයුතු කරනකොට ඒ පිරිස දිහා බලනකොට ඒ පිරිසත් පුංචි විහිළුවක් කරනව නෙවෙයි. ඒ පිරිසත් ඉතාමත්ම කැප වෙලා මේකත් වඩා සමහර වෙලාවට පිළිපන් එළඹව වාසය කරනවා. ඒ වගේම අහනවා, "කේ ලෝකේ සුගතෝ?" දැන් මේ ඔක්කොම මේ විදිහට මහන්සි වෙලා කවුද යන්න ඕන තැනට ගිය කෙනා? කවුද මේ බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික ගමන නිම කළ කෙනා කියලා? ඉතින් ඒක මම හිතනවා අද එදා ඉන්දියාව ගැන හිතනකොට මේ ශක් ශාස්ත්‍රුන් වහන්සේලා සර්වචන් වහන්සේ වැඩ ඉන කාලේ ඒවකට ඉන්දියාව පැවතිච්ච ඒ Hindu හෝ බ්‍රාහ්මණ කියන ආගමේ හොඳ ප්‍රබුද්ධ යුගයක්. විවිධ මතමතාන්තර ධාරි විවිධ ශාස්ත්‍රවරු තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පිරිත හසුරුවමින් ඉන්දියානු දේශයේ වැඩ කරගෙන ඉඳලා තියෙනවා. ඒ අතරමැද තමයි ਸਰවඥාන්සේ අර මේ නෙළුම් විල කහට ගන්නා වූ නෙළුම් මේ පියුමක් වගේ පිපිලා ආවේ. ඉතින් එතකොට උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව සෑහෙන කටයුතු කරන කෙනෙක් වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, "අන්‍ය තීර්ථක ශ්‍රාවකේ කාගේ ධර්මයේද ස්වාමීන් වහන්සේ සුවක්ඛාත? කාගේ ධර්මයේද ස්වාමීන් වහන්සේ සුපටිපන්න? මනාකොට පිළිපන්නේ කාගේ ධර්මයෙන්ද ස්වාමීන් වහන්සේ? කාගේ ධර්මය අනුව කරලද? එහෙනම් කවුද ඔය කියන විදිහට යන්න ඕන දන්න ගියේ කෙනයි?" දැන් එතකොට සර්වඥන් වහන්සේ ඉන්න කාලේ මේක අපිට සසඳන්න වෙන්නේ අන්‍ය තීර්ථක ශ්‍රාවකයක් එක්ක වුණාට අද අපිට අභාග්‍යයකට වගේ සසඳන්නේ බුද්ධ ධර්ම ඇතුළෙමයි. ඒ තරම්ම එක එකනා මගේ එක ඇත්ත අනිත් එක බොරු කියාගෙන කටයුතු කරනකොට අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ නෙවෙයි අදහන්නේ බුද්ධ ශ්‍රාවකයෝමයි. බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ සාමාන්‍ය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිසම අන්ධබන්ධ වෙලයි ගත කරන්නේ. කොයි කෙනා කියන එකද මනාකොට දේශනා කරන්න ලද්ද? කොයි කෙනාද මනාකොට ප්‍රතිපත්තියට බැගෙන ඉන්නේ? කොයි කෙනාද සුගත භාවයට මනාකොට ගමන කෙලවර කළේ කියන එක? ඉතින් මේක හරි උබතෝ කෝටික ප්‍රශ්නයක්. විශේෂයෙන්ම එළඹෙන පෙළඹෙන කෙනා ත්‍රිපිටකය කියන එක දන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ශීල සමාධි ප්‍රඥා පිළිබඳව එච්චර ලොකු තක්සේරුවකුත් නැහැ. ඒක නිසා තමන් ඉස්සරහින් ඉන්න එකන මනින්න කියන්න පුළුවන් තරකමකුත් නැහැ. ඒ වගේ මේකට උපමාන දන්නේ නැහැ. ඒකට හරියට මේ ඒකෙන් සැකයකට අවුලකට භාජනය වෙනවා. එහෙම තමයි සාමාන්‍ය ලෝකයේ ජන විඥානයේ මේනි ප්‍රශ්නයක් වටිච්චහම අවුලකටපත් වෙන්නේ. නමුත් එක පැත්තකින් බලනවා නම් දැන් හැම කෙනාම අද කාලේ ඔක්කොම සුවක්widehatයි කියනවා. මම කියන එක තමයි හරි එක. මම ළඟට එන්නේ මම ළඟට આવොත් මෙහෙමයි මෙහෙමයි කියලා අnder අර පාන යුගයක් තියෙනවා. ඒ වගේම මේ අත්පු ප්‍රතිපදාවකුත් නිකුත් කරලා ලෝකෙට තමනුත් ප්‍රතිපදාව ඉන්න ගමන් පිරිසුකුත් ශ්‍රාවක පිරිසුකුත් හදනවා. ඒ වන්දයට කියනවා මම මේ தত্ত্বවලට පත් වෙලා තිනවා. මම මේ ප්‍රකාශ කරන தত্ত্বවලට පත් වෙලා තිනවා කියලා. ඉතින් කොහොමද අපි මේක විනිශ්චයකටපත් වෙන්නේ කියන එක ප්‍රශ්නයක් වගේම සත්‍යතු වෙන්න කාරණාවක්. එහෙම නැත්නම් ඒකෙන් ගන්න තියෙන ආදර්ශිකුත් තියෙනවා. දැන් අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා ඒ වගේ මේ ඉදිරිපත් වෙලා බැහැලා කරලා මම මෙහෙමයි මෙහෙමයි කියන යුගයක් නෙවෙයි තිබුණේ. මේ කාලේ භවනා කරන්න බෑ. මේ කාලේ නිවන් දකින්න බෑ. මේ කාලේ ධර්මෙ නැහැ. මේ කාලේ ත්‍රිපිටකයවත් ඉගෙන ගන්න බෑ කියලා සම්පූර්ණ කරුණ රාශියකින් පස්ස ගහපු ඊයත් තිබෙනවා. අපේ මේ પરම්පරාව මේ බුද්ධ ජාන්තිට ඉපදිච්ච પરම්පරාව කියලා මම කියන්නේ මේකට. ඒ પરම්පරාව දකිනවා මේ දෙකම. එකක් තමයි ඊට ඉස්සෙල්ලා තිබුණා බෑ කියන, නැහැ කියන, එහෙම නැත්නම් පෙරම් පුරණ પરම්පරාව. මෑතක් වෙනකොට ඒක අනිත් පැත්තට ගිහිල්ලා පෙරම් පුරණ නෙමෙයි මේ ජීවිතයේදීම සාක්ෂාත් කරන්න පුළුවන් මෙන්න සාක්ෂාත් කරපුවයි කියලා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. මේකේ පේනවා ජන විඥානයේ පැහැදිලි වෙනසක් මේ අවුරුදු 2033 ඇතුළේ වෙලා තියෙනවා කියලා. නමුත් මේ ප්‍රශ්න තුනට උත්තර තාම ලැබිලා නැහැ. මොකද මේ ප්‍රශ්න තුනට උත්තර බහුවචනෙන් දෙන්න බෑ. පොදුවට දෙන්න බෑ. එක එකනේ තම තමන් විසින් තමන් යන පමණින් දැනගන්නේ කියන විදිහට දැක දත යුතුයි. නමුත් හොඳ වෙලාවට මේ කවුරුත් 2600 ගානකට ඉස්සර වෙලා වෙච්ච නිසා මේ සම්බන්ධයෙන් වගකීතු ඇත්තන්ගේ උත්තරේ ලේඛනගත වෙලා තියෙනවා. අපි කොච්චර දුරට ඒක දිරව ගනීද, අපි කොච්චර දුරට ඒක විග්‍රහ කරගනීද කියන්න බෑ. උඹට ගොඩක් පිටුපිට යන්න දෙයක් නෑ. මොකද සූත්‍රය කියලා කියන්නේ ඇඳපු නූලක්, ඇඳපු ඉරක්. අපිට යන්න වෙන්නේ සූත්‍රෙ දිගේ. ඉතින් ඒ සූත්‍රයයි මේ භාවනා වැඩමුළුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක දේශන මාලාවක් වශයෙන් දවසින් දවස දවසින් දවස අපි සූත්‍ර දිගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට මේ පළවෙනි ප්‍රකාශය කේසන්නෝ බන්තේ ආනන්ද ධම්මසුඛාතෝ. ආනන්ද ස්වාමීන් වහන්සේ කාගේනම් ධර්මයේ සුඛාත දැයි කියන මේ ප්‍රශ්නයයි අපි මේ දේශන මාලාවේ ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී අටුවාවත් පිළිගන්නවා. දැන් වුණත් ඒක හිතාගන්න පුළුවන් ධර්ම, එහෙම නැත්නම් මනාකොට දේශනා කරලද ධර්මයි කියන හතරක් පහක් තියෙන තැනකින් එක්කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක්ගෙන් අහනවා නම් කාගේ ධර්මයේද මනාකොට දේශනා කරන්න ලද්ද කියලා. ඒක කවදාකවත් මතක තියාගෙන ඉඳත් ඕනේ. දැනගත්තට කමකුත් නැහැ. දැනගන්න අහන ප්‍රශ්නයක් නෙමෙයි, කොන අහන්න අහන ප්‍රශ්නයක්. මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේක මේ ඉඟි කරවන්න හදන්නේ, නැත්නම් කොන හණ්ඩයි යන්නේ. මේ දැනගන්න අහන උන ප්‍රශ්නේ වර්ණගෙන්නේ මෙහෙම නෙවෙයි. ඒක නිසා මේකෙන් අර හීන් නූලෙන් යන නැත්නම් දී යටින් යන ගින්දරක් තේරුම් අරගන්න ඕනේ. ඒක හොඳටම තේරිච්ච කෙනෙක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. හරීම මේ සාමාන්‍ය බුද්ධියක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා තේනේ ගහපති තඤ්ඤේ වෙත්ත පටිපුච්චි ස්වාමී කියලා. ගහපති මම මේ සම්බන්ධයෙන් මෙයම අනිත් පැත්තට මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. යතානෝ කංකේය තථාතං ව්‍යාකරේසි. යම් විදිහකට ඔබට ඒකට උත්තරේ හම්බ හිතෙනවනේ ඒක මට කියපන්. මම ඔබේ ප්‍රශ්නයක් අහනවා මට අවශ්‍ය ප්‍රශ්නයක් අහන්න. ඒකට කරුණා කරලා මට වැටෙන විදිහට මට ඒකට උත්තර දීපන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බෝලයන් පැත්තට එනිකන් සාමාන්‍යයෙන් මේ බැඩ්මින්ටන් සෙල්ලමක් වගේ තමයි යන්නේ. දැන් තමන්ගේ පැත්තට බෝලේ හම්බුනාට පස්සේ මේක යා පැත්තට දාලා ආනන්ද හැමතුරු අහනවා උඹ මොකද හිතන්නේ යම් කිසි කෙනෙක්ගේ ධර්මයක් යම් කිසි කෙනෙක් රාගයේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා නම් ද්වේෂයේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා නම් මෝහයේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා ඒක සුවක්කාතද එහෙම නැත්නම් උඹට මොකද හිතෙන්නේ කියලා කිසිසේත්ම අසෝලාගේ ධර්ම සුවක්කාතයි මින්න සුවක්කාතයි කියලා පෙන්වන්නේ නැහැ. මොකද අන්තර්ගතයක් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් නගනවා යම් කිසි කෙනෙක්ගේ ධර්මයක් නැත්නම් යම ධර්මයකින් රාගය ද්වේෂය ප්‍රහාණය වෙනවනම් ද්වේෂය ප්‍රහාණය වෙනවනම් මෝහය ප්‍රහාණය වෙනවනම් කතං වානෝ තෙත්ත හොಂತಿ මේ වගේ දෙයක් සුවක්කාතයි කියලා හිතනවාද එහෙම නැත්නම් මේ වගේ දෙයක් මොකද්ද කියලා බොහොම මුරුදු ස්වරූපේ ප්‍රශ්නේ ඒ ආපු ප්‍රශ්නේ හරහා ප්‍රශ්නයක් පරණ කරනවා ඒ ආජීවක ශ්‍රාවකයාට. එතකොට තේසං ධම්මෝ සවාක්කාතෝ ඒ ධම්මෝ ඒසේ හොಂತಿ. සාංශය ඉතකට නම් එවැනි එකක් නම් සවාක්කාතයි කියලා මට එහෙම හිතෙනවයි කියලා ඒ ආජීවක ශ්‍රාවකයා ආනන්ද සාංශයට උත්තර දෙනවා. එතකොට අපිට ප්‍රශ්නේ සහ උත්තරේ දිහා බලනකොට එදා පැවතිච්ච ජන විඥානයේ හැටි ඒ වගේ මෙවැනි ප්‍රශ්නයක් ආවම ඒකාන්ත මෙන්න මේකයි කියලා උත්තරයක් දෙමින් අත්ුක්කංශන පරවම්බන වෙන හැටි මම උසස් අරයපහත් කියලා හිතන හැටි එහෙම නොවීම පිණිස ධර්මයෙන්ම ධර්ම කාරණාවෙන්ම උත්තර දීමෙන් වාදාභිමුඛයෙන් පැමිණිච්ච දැනගැනීම සඳහා නෙවෙයි මොකටරි ඉඟි කිwidetildeමට ප්‍රශ්න අහන්න ආපු එකනට ඒ පාරදිගේම ඒ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් ගැතියුයි ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳ දක්ෂ වැඩක් මෙතෙන්දි කරලා තිනවා. ඒක නිසා අපි මේ නිදානේ මේ සංසිද්ධිය මුල් කරගෙන අපි කල්පනා කරන්න හදා බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනා මාර්ගයෙන් නැත්නම් මේ වැඩමුළුව මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් යම් කිසි යම් ධර්ම කොටසකින් රාගය ප්‍රහාණය වෙනවද යම් ධර්ම කොටසකින් ද්වේෂය ප්‍රහාණය වෙනවද යම් ධර්ම කොටසකින් මෝහය ප්‍රහාණය වෙනවද අන්න එහෙම දෙයක් අපි මේ මාසය ඇතුළත අත්දකින්න යනවාද කියන එකයි. එහෙම නැත්නම් අපේම ක්‍රියාකාරකම් වචනය සහ මනස තුල මේ අපි සුවක්කාතයි කියන ධර්මයේ හැසිරීම නිසා යම් පමණකට හෝ රාගයාගේ ප්‍රහාණය ද්වේෂයාගේ ප්‍රහාණයක් මෝහේ ප්‍රහාණයක් වෙනවද කියන එක මං කලිමුත් කිව්වේ ඒකයි ඒක බහුවචනය කරන්න බෑ. තමන්ට තමන් ගැන නම් ධර්මාභෝධයේ හැටියට භාවනා ප්‍රතිඵල හැටියට තමන්ට දැක ගන්න පුළුවන්. එතකොට මේ ආජීවක ශ්‍රාවක සූත්‍රයේට ආනන්ද ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ මාර්ගයෙන් තමන්ට මේක කණ්ණාඩියක් වෙලා ආදාශයක් වෙලා මේ කරගෙන යන අපේ ප්‍රතිපදාව තුළ නැත්නම් අපි මේ අසුරු කරන්නා වූ මේ ස්වකහත ධර්මයේ තුළ යම් පමණකට රාගේ ප්‍රහාණයක්, ද්වේෂේ ප්‍රහාණයක්, මෝහේ ප්‍රහාණයක් වෙනවද කියන එක අපි අත නෑර සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මෙතනදී ස්වකහත ධර්ම යකින් එක අපි දන්නවා ਸਰවඥ දේශිත ධර්මයේ ගුණ අලංකාර හයක් තියෙනවා. ස්වකහතෝ භගවතා ධම්මෝ සාන්දිටිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝයි. ඒ ස්වකහත ධර්ම විනය මැද මුල මංගල වූ මැද මංගල වූ අවධානයේ මංගල වූ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එක තමයි ඒ ඒක අතුවා විස්තර කරන ක්‍රමය. ධර්ම විනය මේ මංගල වෙන්නේ සක්කාත වෙන්නේ මනාකොට සක්කාත කියන පදය ගත්තොත් සුන්දර ලෙස අක්කාත කියලා කියන්නේ කියනවා කියන එක සුන්දර ලෙස ඉදිරිපත් කරා කියන එකයි ප්‍රකාශ කරා කියන එකයි. ඒ වගේම දෙක තමයි ස්වයං ප්‍රකාශිතයි. කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා නෙවෙයි ධර්මයේ ධර්ම විශ්ව ස්වයං ප්‍රකාශිතයි. අනිත් එක තමයි සම්පූර්ණයෙන් ප්‍රකාශිතයි. මුලත් ප්‍රකාශිතයි, මෑතත් ප්‍රකාශිතයි, අගත් ප්‍රකාශිතයි. මේ අනුවත් කියනවා ස්වකහත ධර්මයේ කියලා. ඊමන් අවසරයක් ඉල්ලනවා අපි මේ ධර්මයේ කියන වෙනුවට සතිය කියන වචනේ මෙතන පාවිච්චි කරමු කියලා. යම් විදියකට අපිට පුළුවන් නම් මුළු ත්‍රිපිටකයේ තියෙන ධර්ම 84 ධර්මස්කන්ධේ අපි කොහොමද මුලැඳාගේ යහපත් බව දකින්නේ? අපි 84000ක් දන්නේ නැතුව නිසා කෙනෙකුට සකේතන්න පුළුවන්. අපිට තියෙනවද හැකියාවක් මෙනීමේ අධිකාරී ශක්තියක විධර්ම නොදැන. ඒ නිසා අපි මේ වැඩමුළුව යොදවනවා මේ ධර්ම විනය කියන දෙකම එක තනි පදයට අප්‍රමාදයට සහ සතියට. ඒකට අපි බලන් හදන්නේ මේ අප්‍රමාද ගුණය එහෙම නැත්නම් මේ සතිය එළඹ සිටි සිහිය කියන එක කොහොමද ආදි කල්යාණ වෙන්නේ, මුල මංගල වෙන්නේ, කොහොමද මජ්ජේ කල්යාණ වෙන්නේ, මෙද මංගල වෙන්නේ, කොහොමද පරියෝසාන කල්යාණ වෙන්නේ, නිමාව හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ කියලා. ඉතින් මේ අසූත්‍රයේ මේ සූත්‍ර අටුවාවෙම නැති වුණාට මේක හොඳට විග්‍රහ වෙලා තියෙනවා සාමාන්‍ය අපේ තේරවාදී අටුවාවේදී. ඒකෙදි පෙන්නනවා මේ රාගය, ద్వේෂය, මෝහය වගේ එහෙම නැත්නම් විරාග අලෝභ, අදෝස, අමෝහ වගේ ගුණධර්ම ගත්තාම රාග, දෝස, මෝහ කියන එකේ ප්‍රතිපක්ෂ ධර්ම අලෝභ, අදෝස, අමෝහ කියව ගත්තාම එවුවට මුලක් මැදක් අගක් සාමාන්‍ය දල වශයෙන් කඩලා පෙන්නනවා. පෙන්නකොට රාගයේ මුල පෙන්නන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත. ප්‍රධාන වශයෙන් කියනවා නම් රාගය නිසා සතුන් මැරීම, වරකම් කිරීම සහ කාමීත්‍යාචාරය කියන තුනම සිද්ධ වෙනවා. ඉවෙනි ශිල්පදයක් කැඩෙන තරමට යම් කිසිගේ රාගයේ ඝන බහල නම් එයාගේ ආදී කල්යාණේවත් තාම ඇවිල්ලා නැහැ, මුලවත් පිරිසිදු වෙලා නැහැ. අඩු ගානේ ඒ වීතික්කම කෙලස් ඒ කාය දුස්චරිත, වචී දුස්චරිත අපි කියන්නේ වීතික්කම කෙලස් කියලා. වීතික්කම කෙලස් කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන වචනේ. වීතික්කම කියන වචනේ උල්ලංඝනය කියන වචනේ සමානාර්ථ පද. සමාජ නීති, සමාජ රීති උල්ලංඝනය කරන, ආචාර ධර්ම උල්ලංඝනය කරන. අනේ සමාජ නීති රීති උල්ලංඝනය කරන මට්ටමටම යම් කෙනෙකුගේ රාගය ඝන බහල නම්, ද්වේෂය ඝන බහල නම්, මොහේ ඝන බහල නම් එයාට සතිය යාන්තමටවත් නැහැ කියලා. සතියේ ආදි කල්යාණේවත් නැහැ. මෙතෙන්දී සතිය කියන වචනේ වැඩි බොහොම ජයට මේකෙදි ගැලපෙනවා අප්‍රමාද කියන වචනේ. කොච්චර ප්‍රමාදද කියලා කියනවනම් ඒ රාගයේ ඉස්මතු වෙලා රාගයේ පුද්ගලයා වහලාගෙන සතෙක් මරණ තැනට යනකම්ම 100ක් පුද්ගයක් වුණාක්වත් නැහැ. සිද්ධිය වුණාට පස්සේ සමාන පශ්චාත්තාප වෙන්නේ නැති තරමටම ගොරෝසුන ප්‍රමාදේ පටන් අරගෙනවත් නැහැ කියලා කියනවා. ඒ වගේම අන්සතු වස්තුවක් Taman හොරකම් කරලා ඒකෙන් අනුන්ට වෙන ඒ බය, පීඩාව දැක දැකත් Tamanගේ වාසිය පමනක් සලකලා වරකමින් පස්සේ හෝ ඒ දේ තේරුම් ගන්න බැරි තරමටම ඝන බහලයින රාගය ඒ පුද්ගලට අප්‍රමාදය පණ ගන්නවා. ඒ තරම් ඝන බහලයි ප්‍රමාදය. ඒ වගේම කාමීත්‍යාචාරය කරනවා, තුල්මීත්‍යාචාරය කරලා ඊට පස්සෙවත් අඩු ගානේ කාමීත්‍යාචාරය කරන පෙරමිල කරලා ඉවර වුණාට පස්සෙවත් ඒ පුද්ගලට තේරුමක් නැහැ මේකෙන් කොච්චරක් මේ පවුනේ සමාජ සංස්ථාව, පෞල් සංස්ථාවට බාධා කරනවද, ශිෂ්ටාචාරය කඩනවද, බලජනිත කරනවද කියන කැංගීමක් නැත්නම් මේ බුද්ධලාට ප්‍රමාදේ නෑ, ප්‍රමාදේ වැඩි සතිය නෑ. ඒක නිසා අප්‍රමාදේ වශයෙන් නොකලියුත් නොකිරීමේ අප්‍රමාදය, නොකලියුත් නොකිරීම ප්‍රමාණවි කිරීමේ අප්‍රමාදය තමයි සතිය. මේ සීලය කියලා කියන්නේ එක්වීම කියලා කියන්නේ ඒක නැති පුද්ගලයාට මේ සති හෝ අප්‍රමාදේ මධ්‍ය කල්යාණය මධ්‍ය හරියට යන්න සුදුසුකම් නැහැ. ඒක නිසා ජන විඥානය ගත්තොත්, ලෝකේ ජනගහණය ගත්තොත් මේ ස්වකහාත ධර්ම විනයෙන්තොර හැම තැනකදීම වැඩියෙන් සතුන් මරණ එක හුඟක් ස්පෝටි. එහෙම නැත්නම් ඒක තමයි බොහොම සෙල්ලක්කාර ජීවිතේ. මාළු මරන්න ඕනේ, විවේකයක් හම්බෙච්චාම සතු වෙලි තියන්න ඕනේ, කුරුල වෙලි තියන්න ඕනේ. ඒක තමයි තාමත්ම වියදම් අධික විනෝදාංශ. අපේ දේවානම් පිටිත රජුරුවොත් මීදු ආම්දුර හම්බ වෙනකොට මුවෙක් පිටිපස්ස එලවෙලව හිටියේ. ඒක රාජකීය ක්‍රීඩාවක්. ඒ තරමටම ස්වකාත ධර්මයෙන් පරිබාහිර වූ සෑම ලෝකායත ධර්මයක්ම ඒ සතුන් මරණ පැත්ත කිසිසේත්ම නරකක් විදිහට සලකන්නේ බැරිකම තියෙන්නේ. මේට වැඩිය මරා ගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි කියලා. ඒක වරකම් කරන පැත්තක් ගත්තහම සාමාන්‍ය මේ ආර්ථික විද්‍යාවේ පැහැදිලියම සුද්ධ හොරකමක් උගන්වනවා. ආර්ථික විද්‍යාවේ තමන්ට දෙන දෙයට වැඩිය ප්‍රතිලාභයක් නැත්නම් අපි ගණිතුණු කරන්නේ. දැක දැක දන දන දෙන දෙයට වැඩිය ප්‍රතිලාභයක් සහිතව කටයුතු කරනවා කියලා කියන්නේ ඉතින් දන 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 සූරකෑමක් තමයි. ඒක ඉතින් අය කතා කරන දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම කාල් මාක්ස් තුමා විස්තර කරන දෙන්න උත්සාහ කරා. කෙසේ නමුත් ආර්ථික විද්‍යාව හදලා තියෙන්නේ ওই දෙක අතර තියෙන ඉඩ කඩේ උප්පරිම ලාභය ලබන්නේ. සමාජ විද්‍යාව විදිහට කරන්න හදන්නේ ආර්ථික දේශපාලන සමාජයික වශයෙන් ඒ ස්වකහාත ගතියක් නෙවෙයි, රාග ద్వේෂ මෝහ ප්‍රහාණයක් නෙවෙයි. ඉව නොදැන හෝ දැන හෝ ඔය සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරයට යන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ස්වකහාත මේ ධර්ම විනය තමයි අපි ගත්තොත් මේ අප්‍රමාද ධර්ම, එහෙම නැත්නම් සති ධර්මය, සතුන් මැරීම වසයෙන් පිරෙන රාගය, හොරකම් කිරීම වසයෙන් කැපී පෙනෙන වීතික්‍රමණයේ වෙන රාගය, කාමීත්‍යාචාරයේ වසයෙන් ඝන බහල විදියට වීතික්‍රමණයේ රාගය පිළිබඳව හික්මීමක්, සීලාචාර වීමක්, සීතල වීමක්, පිරිසිදු වීමක් කතා කරන්නේ නැත්නම් ඉතින් ඒක හොතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එතනම ලෝක ජනගහණය ගත්තොත් නැත්නම් වැඩි ජනගහණය වැඩි ප්‍රතිශතයක් ගත්තොත් හුඟ දෙනෙක් කියනවා අඩු ගානේ මේ ටිකවත් දන්නවා නම් මේ මට්ටමටවත් ධර්මයේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ එක එකන නිවන් දකින්න කොකවෙතත් ලෝකෙට විශාල සාන්තියක් වෙනවා කියලා. බොරු නෙවෙයි. නමුත් ඒක අර මජ්ජ කල්යාණේ පරියෝසాన කල්යාණේ කියන්නේ නොදැන අව탁සීරුවට ලක් කිරීමක් කරන්න. ඉතින් අපි හරියට දැනගන්න ඕනේ ආදි කල්යාණයට සාපේක්ෂව මධ්‍ය කල්යාණය මොකද්ද, මංචි කල්යාණ සාපේක්ෂව පරියෝසాన කල්යාණය මොකද්ද. ඒ තරමේ සංසන්දනාත්මකව ප්‍රයෝජනීය සලකලා ආදි කල්යාණයේ තේරුම් ගැනීම එක මේකේ භාවනා කරන පිළිසකට බොහෝම වැදගත් මූලික පදනමක් වටපත් වෙනවා. විචාර කරන්න තියෙන විසුද්ධි පිළිබඳව යනකොට සීල විසුද්ධිය වැදගත්. ඒ සීල විසුද්ධියෙත් මේ එක්කෙනෙක්වත් 100%ක් සම්පූර්ණ නැහැ. නමුත් එකක් අපිට ධාතික වෙන්න පුළුවන් නම් තීනවට වැඩිය එන්න පිරිසුදු වෙනවයි කියන එක සීල আদি සීලයක් බවට පත් වෙන බව එච්චරයි අපිට සාධිත කරගන්න පුළුවන් වෙන්නේ. සීල විසුද්ධියේ පළවෙනිම පියවර ස්ථාවර විහිම සෝවන් මාර්ගයේදී සිද්ධ වෙන්නේ. ඒක ආර්යකාන්ත සීලය කියලා සඳහන් කරනවා. ඒ වුණත් සෝවන් විච්‍යත්ව මෙතන නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. සෝවන් වුණත් ඒ පුද්ගලයා කරන වැඩ දිහා බලනකොට තාරාතිරම දන්නේ නැති කෙනෙකුට ඒ පුද්ගලයා අතින් පව් සිදු වෙන බව පේන්න ඉඩ තියෙනවා. යං කිංජි කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබ්බතාදිත්ත පදස්ස උත්තා කියලා කියන සෝවාන් ආර්යෝත්තමයේ ගැන. ඒ ආර්යෝත්තමයා ගෙනුත් කායේන වාචා උච්ච මනසා කියන තුන්දොරින්ම අකුසල් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ බුද්ධලට තියෙන මේ සෝවාන් වෙමින් ලැබිච්ච ගුණය තමයි ඒක වසන් ගන්න බැරිකම. පෘථග්ජනයා අකුසලයක් කරපු ගමන් වසංගනවා. වසංගනයේ විශාල අනවශ්‍ය පීඩාවක් විඳිනවා. සෝවාන් වෙච්ච කෙනාගේ පෞසුද්ධ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි කතා කරන්නේ. ප්‍රමාණයක් වෙනවා. නමුත් එයායි දානෙලම සුද්ධ වෙන්න හදන නිසා එලි කරනවා. ඒක නිසා අපි කවුරුත් වගේ මතක තියාගන්න ඕනේ මේ සීලය කියන එක මැරිච්ච දෙයක් නෙවෙයික සජීවි දෙයක්. අපි කොච්චර භාවනාවෙන් දිනුනත් එදා එදා නැවත නැවත සීලයේ සලකා බලමින් අදි සීලයක් වඩපත් කරගන්න බැරි නම් මේ ධර්ම විනී තින ස්වකහාත ගතිය තමා විසින්ම හෙලි කරන ගතිය ඒ වගේම අංග සම්පූර්ණ ගතිය භාවනා කරන අපිට සීලිය අදාළ නැහැ කියලා අහක දාන්නත් බෑ. එහෙම නැත්නම් හොඳට සීලයේ සම්පූර්ණ වීම පමණකින් අනිත් ඔක්කොම සම්පූර්ණ වෙනවයි කියලා සීලයට වණ බාර දෙලත් බෑ. ඒ නිසා මම හිතනවා සදාචාර සම්පන්න නැත්නම් සුචරිතවාදීක සමාජික ධර්මපැත්තෙන් සීලිය දිහා බලන හැටියට වැඩිය භාවනා කරන කෙනෙක් අඩු ගන්න භාවනා පිළිසතර තියෙන සීලය තමන් අතර තියෙන සීලිය බොහොමත්ම සජීවීව නිතරම පිරිසිදු වෙන්න ආරම්භ කරනවා. ඉතින් සීලය පිරිසිදු කරනකොට නැත්නම් සීල ශික්ෂාව නැත්නම් සීල හික්මීම සීතල වීම වෙනකොට රාගය ප්‍රහාණය වෙනවා කියලා කියන්නෙම තමන්ගේ මොනවද රුචි අරුචිකම් වගේ රුචි අරුචිකම් වගේ පාවා දෙන්න සිද්ධ වෙනවා. තමන් මෙතෙක් ගෙන ආපු පෞරුෂත්ව ලක්ෂණ වගේක් හැඩ ගන්න සිද්ධ වෙනවා. ඉතින් කියනවා මේක 40 60 බැන්න කටියට කරන්න බෑ කියලා. ඒ කට්ටිය ඒ තමන් ආපු රාමුවේ හිර වෙලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට නැවත සලකා බලන්න බැරි තරම් මේ දේ බැරි නම් බෑ. මේ දේ තියෙන්න ඕනේ අරකයි මේකයි විශාල ලයිස්තුවක් තියෙනවා. සිල් රකින්න ලයිස්තුව තියෙනවා. ඒ තරමටම මොලේ කර වෙලා තියෙනවා. ඒ නිසා ඒ අත්තු নানা ආකාර තත්ත්ව ඉල්ලනවා සිල් රකින්න. ඒ මොකද දන්නේ නැහැ මොලේ කියන එක සජීවීදයක් බව. ඒ අර තමන්ගේම තියෙන රාමුව තුල තමයි ගමන් කරන්නේ. නමුත් ලෑස්තිනම් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ලෑස්තිනම් සීලය හෝ සීල මට්ටමින් හෝ සතිය අප්‍රමාදේ රකින්න මේ ඕනේ නාකිගමක් ගසලා දාලා ඕනේ විදිහට අලුත් කරගන්න පුළුවන්. ඒක කරන්න බැරි මේ මිනිස්යාම ඒක බැඳිලා ඉන්නේ හින්දා. එයා ඒ තමන්ගේ தත්ත ඉල්ලනවා කියන්නේම මේ අයිස්කුට්ටි කඩානේ යන්න කැමති නේද? ඒක ඒකට මොකද කරන්නේ? ඒතකොට කරන්න දෙයක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ මේ සීලය අලුත් වෙන්නේ නැත්නම් සමාධි ප්‍රඥාවේ හරි අමාරුයි. සමාධි ප්‍රඥාවට පෙත හදා ගන්න හරි අමාරුයි. නිතර සීලය සකස් කළ දෙන්නේ නැත්නම්. ඉතින් සීලය සකස් කරලා දෙනවා කියන එක වන් නැවත උච්චාරණය කරනවා රුචි අරුචිකවක පාවා දෙන්න වෙනවා. එහෙම නැත්නම් තමන් ගිනාපු පෞෂත්ව ලක්ෂණ වගේක් පාවා දෙන්න වෙනවා. තමන් ගිනාපු ඇබ්බැහි වගේක් පාවා දෙන්න වෙනවා. නමුත් අපි මේ පාවා දෙන්නේ ධර්ම ගෞරවයෙන් ධර්මේ නාමයෙන්. අන්නේ ඒ සුන්දරත්වය, ඒ පිපිච්ච ගතිය, ඒ ධර්ම ගෞරවය කියන වචන තමයි මේකට ලස්සනම ගැලපෙන්නේ. ඒක තියෙනවා නම් ඕන දෙයක් පාවා දෙන්න පුළුවන්. ඒත් එකවර පාවා දෙන්න යන්න බෑ, ටික ටික පාවා දෙන්න. ටික ටික පාවා දෙනකොට ධර්මයේ තියෙන සුවක්කාත ගුණය දැනෙන්න පටන් ගන්නවා. දැනෙන්නේ අපිට අත්‍යවශ්‍යයෙන් ඉල්ලපු මේ දේවල් නොලැබිත් අපි දැන් සන්තෝෂෙන් ඉන්නවා. ලැබුණාම සන්තෝෂෙන් ඉන්නවා කියන කහන දෙයක් නැහෙනේ. නොලැබුණා සන්තෝෂෙන් ඉන්නවා. ඒක කවදාකවත් මේකේ දරුවන්ට හරි කියන නිසා හෝ අම්මට තාත්තට හරි කියන නිසා හෝ ගුරුවරට හරි කියන නිසා හෝ අල්ලවගෙත් හරි කියන නිසා නෙවෙයි. තමන්ගේ ජීවිතයේ තමන්ට නැතුම බෑයි කියලා තිබුණ දේවල් ටික හරලා ඉන්න දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය එනවනම් ධර්මයේ නැත්නම් ස්වකාත ධර්මයේ සීලයට අනුග්‍රහය සතියෙන් එහෙම නැත්නම් අප්‍රමාදේ දැක ගන්න පුළුවන්. ඒක නිසා සර්වච්ඡන් වහන්සේගේ බුදු වෙන ඉස්සලා දවසේම උන්වහන්සේ දැකපු හීන හතරේ එකක් තමයි හතර දිශාවෙන් ආපු හතරවන්නකින් ආපු 54 දෙනෙක් සර්වචනන්සේ ඒ කකුලේ හැප්පිලා ඔක්කොම සුදු පාට වෙලා තියෙනවා. ශස්ත්‍රීය වංශයෙන් ආවත්, බ්‍රාහ්මණ වංශයෙන් ආවත්, ශුද්‍ර වංශයෙන් ආවත්, වෛශ්‍ය වංශයෙන් ආවත් ඔක්කොම එකම පැවිද්දන් බවට පත් වුණාට පස්සේ කිසි කෙනෙක් මුල් ඇවරි ඉල්ලන්නේ නැහැ. ලැබිච්ච කොයි අවරින් හරි ගමන් නැහැ. කෙසේ ගෙඩියක් හම්බෙනවා එච්චරයි. මොනත හැම කෙනාට මුල් ඇවරින් ඉල්ලන්න පටන් අරගත්තොත් ඒකේ අනුසුක්කාතයක් හෝ ධර්මීචල් සුක්කාත ගතියක් හෝ මේ අප්‍රමාදෝ සත්‍ය තීරුන් නැති ගතිය. ඉතින් නමුත් භාවනා කරන්න ගියාම වෙන්නේ ඕකේ අනිත් පැත්තයි කියලා මට හිතෙනවා. සිල්වන්ත වෙන්න පටන් ගත්තට පස්සේ අයිතිවාසිකම් වැඩියෙන් ඉල්ලන්න පටන් ගන්න ගතියක් තියෙනවා. මේක භයානක රෝගයක්. පිළිකාවලට වැඩියම රෝගයක්. මොකද ධර්මයේ තියෙන සුවක්කාත කුරියට ගහන බලවත් පහරක්. නිසා හොඳට මතක තියාගෙන ඕනේ අපි හැම කෙනෙක් තුළම ඒසෝක්ඛාත ගුණය බෞද්ධයන් අතර පමණක් නෙවෙයි අබෞද්ධයන් අතර විතරක් නෙවෙයි භාවනා නොකරන අතර පමණක් නෙවෙයි හැම තැනතම දෙවියන් අතර මිනිස්යන් අතර කාටත් පේන තැන තමයි ධර්ම ගෞරවයෙන් යුක්තව මේ ඕන දෙයක් පාවා දීමේ හැකියාව පාවා දීලා ඉන්නේ සීලයේ එහෙම නැත්නම් මේ වීතික්කම මට්ටමේ තියෙන සීලයේ පුංචි දියුණු ඇති වෙනවා ඒ දියුණු ඇති වෙන්නේ නැත්නම් හොඳටම හිතාගන්න මෙත් ඇහි වෙලා හොඳටම හිතාගන්න සීලයෙන් ඒ ඉද පාඩුව ලබලා දෙන්නේ නැත්නම් සමාධිය ප්‍රඥාවේ පැහැදිලිවම කොටු වීමක් සිදු වෙනවා උදැල්ලෙන් අයින් කරන කුණු අයින් කරන්නේ නැතුව කන් ඇන්දෙන් ගන්න යන්න එපා උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් නම් අයින් කරලා තමයි අර සියුම් කුණු අයින් කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් කියනවනේ යත්යෙන් ගාලා අයින් කරන්න පුළුවන් හරි අයින් කිරුවට පස්සේ තමයි කැටයන් කොටන්න පුළුවන් වෙන්නේ ගෘහ භාණ්ඩයක කැලෙන් ගෙනාවු ගමන් මේ ගාපු නැති යතු ගාමු නැති ලීයක් කැටයන් කොටන්න බෑ. ඒ වගේ භාවනාවෙන් සමාධි ප්‍රඥා වශයෙන් ඒ කැටේම ලස්සන කරන්න බෑ. අර සීලෙන් කරන්න තියෙන වැටික් කරන්න නේද. ඉතින් මේකෙදි නිතරම අතනාර කීතු දෙයක් තමයි මේක අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා අනුන්ව පටවන්න යන්නත් එපා. ඒකට කිසිම අධිකාරී ශක්තියක් ත්‍රිපිටකයේ 84000 ධර්මස්කන්ධය තුළ බුදුරජාණන්සේ කාටවත් දීලා නැහැ. මේ තමන්න කියලා තියෙන ඔබට ඕනි නම් ධර්මයේ ස්වකහාත ගුණය දකින්ද ඔබට ඕනි නම් නිතරම සතියෙන් ජීවත් වෙන්න අප්‍රමාදයෙන් ජීවත් වෙන්න ධර්මී නාමයෙන් එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ශික්ෂා නාමයෙන් ලද දෙයින් සතුට වෙන ගතිය දී යටි තත්වයට හැඩ ගැහෙන ගතිය මිස දේවල් සකස් කරන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියන ගතියට ගියොත් ඒක ධර්මයේ මේ සීලයේ පිටමත ඔලමුල ගතියකට වැටෙනවා ඒක පැහැදිලිවම අර ධර්මයේ විසින් පෙන්වන්න හදන ධර්මයේ ස්වභාවික ගලණයට තනිකර බාධාවක් වෙනවා. ඒක නිසා මේ ආදී කල්යාණයේදී තියෙන වීතිකම් මට්ටමේ කෙලෙස් එහෙම නැත්නම් මේ උල්ලංඝනය වෙන මට්ටමේ කෙලෙස් අපි මෙතනදී වැඩි කතා නොකලට ඉතාමත්ම වැදගත් පසුවීම සහ පදනම සකස් කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ලෝකෙට ප්‍රකාශයට භාවනා කරනම් බාටපත් වෙනවා. තමන් ඒවා රකින්න නැතුව තමන් තුලේක ප්‍රකාශ වෙන්නේ නැතුව කරන්න ගියාම අද ඔය ඒක සාමාන්‍ය ජන විඥානය කියන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා කියනවා. සීල් රකින්න නැති කාට වැඩිය සීල් රකින්න ගියාම මාර බලවේග වැඩි කියලා. ඉතින් නෑ බෑ කියන්නත් බෑ මොකද 99%ක්ම එහෙම කියන හින්දා. මොකද හරියට කුසල සීලේ මේකයි කියලා දන්නවනම් මාරගේ කකුල් දෙක අතර ඉඳලා යනවා. මාරට කකුල් දික් කරන වෙලාවල් හිටිනවන්නේ වෙලාවට පණින එකයි තියෙන්නේ. මාරේ කකුල් දික් කළ ඵලයන් කියන්නේත් නෑ. ඒ වෙලාවට පැන ගන්න හදනකොට දෙන්නේ කන ගහන යන අතල්ලන් ඉන්න එපා. අල්ල ගියා පැන ඉවරයි. ඉතින් මේක ඇත්තටම මම ওই දිස්සලත් අර බණකට කිව්වා වගේ මේ පත්‍රික දාතන බලංගුණ ආනන්දමයිත් ආහම්රන්න කියලා තියුණා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මෙහිමයි අපි ධර්මිකයන් නොසලකන කාලයට වැඩිය ධර්මිකයන් සලකලා කටයුතු කරන්න ගියාම මේ දානශීල භාවනා කරන්න ගියාම වෙනදට වැඩිය කරදර වෙනවා පවුල් වලට වෙනදට වැඩිය මාර බලවගෙනවා කියලා ඉතින් අහම් දුක කියන කතාව ඇත්තයි කියලා. හැබැයි කියලා තියෙනවා විපස්සනාවට මේක නැහැ කියලා. විපස්සනාව කෙලිම මාගත් එක්කමනේ කටයුතු කරන්නේ ඉතින් මිනිහ නැතුව කවුද ඒක තරන්න කරන්නේ. මාර මාසින නැත්තම් විපස්සනාවක් නැහැ. අර මාගට බයි කටයුතු කරනවා ආපුවම මේ වෙවුලන දේවල් එවුවා ගැහෙන දේවල් ඉතින් ඒකකට මාරයත් එක්ක එනකොට බය වෙනවා නේද විපස්සනා කෙලින්ම මාරත් එක්ක ඩීල් එක තියෙන නිසා ආවට පස්සේ කෙලින්ම කතා කරලා වැඩ කරන එකයි තියෙන්නේ ඒ නිසා විපස්සනා ශීර්ෂයේ සීලේ දිහා බලනකොටත් කෙලින්ම තියෙන්නේ මාර නැත්තම් කිසි ජොලියක් නැහැ මේ ජීවිතේ සම්පූර්ණ අපිට අවශ්‍ය කරන විචිත්‍රතාවය එතන ජීවිතයේ තියෙන විවිධාංගීකරණේ මගේ වචනෙන් කියන මේ ජොලිය මාරත් එක්කමයි ජයට ජීවත් වෙන්න නම් කරටක් දාගෙන ඉන්න ඕනේ මාරත් බැරි වෙලාවකත් ඈත් වෙන්න දෙන්න එපා ළඟම තියාගන්න එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සීලදී වෙන්නේ නැහැ හැබැයි අර නොකිය බැරි එක තමයි Taman ගැන ඕනෑට වැඩිය අනුකම්පා විරහිතව චෝදනා කරගන්න යන්න එපා ඉස්සරහින් තියාගන්න තියෙන එකයි ජීවනට වැඩි ටිකක් වැඩි කරගෙන යනවා කියන්නේ. අන්න එතනදී මේ ආදී කල්යාණය මේ පිරිසට එච්චර තේරුම් කරලා දෙයක් ඇත්තේ නැහැ. තේරුම් කරලා issues දෙයක් ඇත්තේ නැහැ. මොකද මේ පිරිස් මේ නිසන්වලින් නිසා හෝ වින කවුරුත් නිසා සීල් රකින්න අය නෙවෙයි තමන්ගේම අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන යන පිරිසක්. නමුත් හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ ඒ සීලේ අලුත් වීමක් වෙන්නේ නැත්නම් ඒක පහදෙදිම සමාධියේ මෙත්තයි වීමක් විපස්සනායි මෙත්තයි වීමක්. ඒක තමයි පල්වීම. ඒ නිසා නිතරම බලන්න සීලෙන් දෙන් අලුත් කරගෙන යන්න. ඊට පස්සේ තමයි ඒ කියන්නේ සීලයේ යම් ප්‍රමාණයක ස්ථාවරයක් ලබා ගත්තට පස්සේ තමයි මජ්ජේ කල්යාණේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සමත භාවනාව විදර්ශනා භාවනාව. එහෙම නැත්නම් සීල පදනමේ ඉඳලා සමත විපස්සනා කරන එක. නිසා සීල පදනමට අවශ්‍ය කරන ස්වක්ඛාත ගතිය එහෙම නැත්නම් සීල පදනමට අවශ්‍ය වෙන ඒක විසින් ඒකෙන්ම සාධාරණීකරණය කරන ගතිය ඒක විසින් ඒකම සම්පූර්ණත්වයටපත් කරන ගතිය ඒක විසින් ඒකම ප්‍රකාශ කරන ගතිය සිල්වන්ත වෙන කෙනාට කවුරුත් කියලා දෙන්න ඕනේ. සිල්වන්ත වෙන කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට පෙන්ලා දීලා තියෙන හතරාකාර වෙච්ච බයක් නැති වෙනවා. හතරාකාර අභයක් එන්න පටන් ගන්නවා. මොකද සතු මරනවා කියලා කියන්නේ බයක් දීමක් බයක් දෙන කෙනාට අපසට බයක් එනවා. වරකම් කරනවා කියලා කියන්නේ අනුන්ට බයක් දීමක් ඒ කෙනාට බය අපව කරා පැමිණෙනවා. කාමීත්‍යචාරය කියලා කියන්නේ කාමවස්තු හිමියාට බයක් ඇති කිරීමක්. එතකොට මේ පුද්ගල කරා බය ඇති වෙනවා. බොරුව කේලමේ ඉස්සචන පරස වචන කියන මේ ශේරගෙම කෙරෙන්නේ සමාජයට අස්ථාන බියක් ඇති කරන නිසා මේ මිනිසයා කවදා හෝ සංසාරේ ඒ කරපු කායික වාචසික දුෂ්චර්ය නිසා බයකට අයිතිවාසිකම් ලැබෙනවා. සතෙක් නොමරයින්වයි කියලා කියන්නේ අභයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් සතු නොමරීමේ සීලය රැකනන් ඒ අභය දානයේ ජීව නිසා අභය ලැබෙනවා තමයි. ඒ අභය ලැබෙනවා හතර ආකාරයකට. සතු මරීමෙන් අත්තානුවාද බය එනවා. තනි වෙනකොට රෑ වෙනකොට නිින්දට මේ වයසට යනකොට ලෙඩ වෙනකොට පාළු ගතිය තනි ගතිය නිසා ඒ මනුස්සය මැරෙන්න ඉස්සෙල්ලා මැරලා යනවා. නමුත් අබේ දීපු කෙනාට අබේ දානේ දීලා අබේ ලැබිච්ච කෙනා තනිකම් පාළු ගතිය කියලා කියන්නේ භාවනා කරන්න හොඳ වෙලාවක්. දැන් මේ කාලේ තියෙන නිදර්ශනයක් ඇටියට ගත්තොත් මේ ඉන්න කීතරෙක් හෙට වෙනකොට කියයි දන්නේ ඉඳුරු ගමන් දඩස් ගාලා කියනවා පිළිකාවක් කියලා. ආ කිව්ව ගමන්ම බපු යද්දක ගහගෙන මැරෙන්න හදලා ඉතිං වෙදකමුයි ඉතිං යෝග භාවනාවයි ඉතිං භාවනාවයි ඉතිං පටන් ගන්නවා. එදාට තමයි ඇත්තටම භාවන ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකම් පෙන් කෙලකල ඉන්නවා. ඊට පස්සේ ගෙදර ඉන්න මිනිස්සුගේ සබ්බතරී මේ ඉවරයි මේ මිනිස්සුත් ඉවරයි නිකන් එළියට ඇදලා ආපු වැල්කඩ විල් එකකගේ මැට්ලා වෙල්ල මැරලා. ඇත්තම හේතා මාස දෙකකින් ගැන්සර් එක හැ. ඒ ගැන්සර් කී මාස දෙකයි ඉන්න පුළුවන් කියලා කියනකොටමත් මැරෙනවා. ඒ ධර්මයටම බයයි. නමුත් යම් කිසි කෙනෙක් මේ අපරාධ කරමින් ඉඳලා සිල්වන්ත වෙලා හෝ නැත්නම් සීලවන්ත වෙ ඉඳලා සීලේ මත ඉඳලා සමාධි භාවනා කරගෙන ඉඳද්දි කැන්සරයක් හැදුනා කියලා මේ මිනිස්යාට ටිකස්මක් නොවනවා කියන එක නෙවෙයි ටික දවසක ලෑස්ති වෙනවා. එකම කරදරේ තියෙන ඊට පස්සේ මේ ලෙඩ බලන්ට එන කට්ටියගේ තියෙන කරදරේ විතරයි. ඇවිල්ලා මූණ අට කරන අයියෝ කියලා බලාගෙනකොට අර මනසට hina යනවා. මේ කාටද ලෙඩ වෙලා තියෙන්නේ කියලා. ඒ මනුස්සයා කියනවා කරුණා කරලා උඹලගේ වැඩ බලන්න පැත්තකට දැන් මට මගේ විවේකෙ දීපල්ලා කියලා. ඔක්කොටම කැන්සර් හැදෙන්නේ මනුස්සයාට නෙවෙයි. මුදී මනුස්සයා දන්න මේ හම්බෙච්ච විවේකේ මට භවනා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ ලෝකයේ තියෙන ඒ මොකක්ද කියන ව්‍යසනය කරදරේ සිල්වන්තයාට එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අර ගෙදර මිනිස්සු ඇවිල්ලා වුණ අට කරන අඬාගෙන අර රෙසිපි එක මේ බේත් කුට්ටම අරගෙන ගියාට පස්සේ තමයි බේරගන්න බැරි වෙන්නේ. එහෙම නැත්නම් ලෙඩුණ යුවට පස්සේ ඒ බය වෙන්න දෙයක් ඇත්තේ නැහැ. සීලය පිළිබඳව ශක්තිය වෙනවා. මේක කියන්නේ අත්හානුවාද බය කියලා. තමන්ට තමන්ගේ ආත්මය දෙස් දෙන ගතියක් නැහැ. දුස්සීල් වෙඳලා සිල්වන්ත වෙච්ච කෙනාට ඕ සීලෙන් දෙන්නේ පුරණ කෙනාට. මොකද එයා අභය දීපු නිසා අභය තමන්ට ලැබෙනවා. දෙක තමයි පරානුවාද බය. අනුන්ගෙන් දොස් වෙනවා. අපි මේ ලෝකෙට අහුවෙන්නේ නැති වෙන සතුන් මරනවා, හොරකම් කරනවා, කාමීත්‍යාචාරය කරනවා, හොර බොරු කේලම් හිසචන් පරසෝච කතා කරාට ඕක සමාජ ධර්මයක් නේ. මේ හැම අකුසලයක්ම කරන දෙවන්නේ කෝරේ. මේ කියන අකුසල් හතම ආචාර ධර්ම වෙන්නේ තව කෙනෙක් ඕනේ. ඒ නිසා මේ අකුසල කර්මයේ කරනකොට ලෝකේ නොදැනගත්තට එක්කෙනෙක් දාන. ඒක නැවත නැවත කරනකොට දැනගන්න ප්‍රමාණය වැඩි වෙනකොට මෙයා නොදැනගත්තට මුළු ලෝකෙම මේ වචනේ පැතිරෙනවා. එතකොට බැනුම් අහනවා විමර්ශකී දින උවමනාවෙන් මේ සමාජයට කරදර කරනවා. එහෙම නැත්නම් සමාජ නීති උල්ලංඝනය කරනවා, වීතික්‍රමණය කරනවා, ආගම ධර්මයේ දාන්න බුද්ධ ධර්ම කෙනෙක් නැගෙන කර්ම රස කරනවා කියලා. එතකොට හැදිච්ච gedarna හැදිච්ච එකයි කියලා බයින්. නමුත් එහෙම නැහැදිච්ච gedarකුණක් තමක් නැහැ ඉඳලා එන්නෙන්ද සිල්වන්ත වෙනවා නම් gedar පෞලේ සේරම වැරදි වැඩ කරන දිමත් ඒ පුද්ගලයා පරාණුවාද බයසලකලා සීලෙන් බේරෙනවා නම් නැහැදිච්ච gedar හැදිච්ච එකයි කියලා හොඳනම අහන්න පුළුවන් වෙනවා. මේකත් මිනිස් ජීවිත හම් වෙන විශාල ආත්ම සන්තුෂ්ටි කියලා මේකට කියන්නේ. ආත්ම සන්තුෂ්ටි කියලා මේකට සර්වචන සඳහන් කරලා තියෙන්නේ ජීවිත ගම්මන පිරිච්ච බාට වැඩගත් එක. තුන්වෙනි එක තමයි ඔයගේ නීති කඩන යනකොට එක දවසක සිවිල් නීතියට අහු වෙලා හිරේ විලංගු වැටෙන්න වෙන එක. උසාවිය යන්න වෙන එක මර දඬ දෙනීම වෙන එක. ඉතින් කාලයක් යනකම් එක බේරගෙන යන්න පුළුවන් වෙයි. මොක කවදා හෝ මේක කරගෙන ගියොත් එක දිගට දඬ බය කියලා රාජනීතියට අහු වෙනවා. මෙන්න මේ තුන තමයි ජීවත් වෙද්දී හම්බ වෙන්නේ. ජීවිත අවසාන මොහොතේ හෝ මරණ මත්තේ හම්බෙන එක තමයි මරණ පස්සේ දුක්ගති බය. ඔළුව පල්ලයට කකුල් දෙක උඩ තියාන හැලකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ අපාගත වෙනවා. ඉතින් ඒසයි මනස ජීවත් වුණා ජීවත් වෙන්නේ පුදුමාකාර බයකින්. නමුත් මේ සීලේ තියෙන කෙනාට ස්වකහාත ගුණය තමයි තමන් ඒ වෙනදා කරපු අකුසල කර්ම නිසා හෝ අන්ධකාරයට යනකොට වයසට යනකොට මිනිස්සු තමන් කොම් කරනකොට බය ආවත් ඒකේ මිනිස්සුන්ගේ දෝෂයක් විදිහට දැනගන්න මේක මම කලින් කරන ලද බය දීපු නිසා වෙච්ච දෙයක් කියලා ඒක සාදරව බාර අරගෙන ඒකෙන් අලුතින් කර්ම රැස් කරගන්න තු වෙන බේරෙනකොට ධර්මයේ ස්වකහාත ගුණේ වැටෙනවා. ඒ වගේ ඉස්සර බණින මිනිස්සු තමයි යම් ධර්මතාවයක පිළිලා සීලයක පිළිලා කටයුතු කරනකොට නැවතත් ගුණ ප්‍රකාශ කරන්න හදනකොට තමන් දැනගන්නවා ධර්මයේ ස්වකහාතයි කියලා. කියන්නේ සෝවාන් වීමෙන් ලැබෙන එකක් නෙමෙයි, ධ්‍යාන ලැබීමකින් මේ සීලයේ වශයෙන් හරි අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි හොඳ තැනකද යම් කිසි කියන හිතමුට වැඩි වැරදි ඉන්න පටන් ගන්න සමාන තමයි සිල්වන්තව සිටියේදී. එතකොට තේරුම් ගන්න ඕනේ පරණ කරපු අකුසල කර්ම නිසා මේ අස්ථාන බැනුම් ඉන්න පටන් අර ගන්නවා. නමුත් මේ බුද්ධල දෝෂයක් නෙමෙයි, මේ කර්ම ක්‍රියාත්මක යන්ත්‍රය තමයි ලෝකේ කියන්නේ. මම මේකෙන් කර්ම රැස් නොකර ඉන්න ඕනේ කියලා ආත්ම ශක්තියක් කරන් දෙනවා සීලේ. හැබැයි ඒ සීලේ මට්ටමට පමණයි සීලේ ආත්ම ශක්තිය අරන් දෙන්නේ, සමාධි මට්ටමට දෙවි. ඒකෙම තමයි දැනගන්න පුළුවන් ධර්මයේ සොයන් සිද්ධයි කියන එක. සොයන් ප්‍රකාශිතයි කියන එක. සම්පූර්ණ සම්පූර්ණ වෙච්චි අපි කියන එක සන්තුෂ්ටි කර ධර්මයක් මේකේ තියෙන කියලා සීලේදී පව වැටෙනවා. ඒ කියන්නේ ආදි කල්යාණ මට්ටමේදී පව වැටෙනවා. මෙන්න මෙවැනි පිරිච්ච ගතියක්, මෙන්න මෙවැනි සුදුසුකමක්, මෙන්න මෙවැනි පෙර ඌරුවක් අවශ්‍යයි මජ්ජේ කල්යාණයට. සමාධි ශික්ෂාට, ප්‍රඥා ශික්ෂාවට මේක අවශ්‍යයි. එහෙම නැතුව සීලේක වගේ ලොකු පනරයක් නැතුව සමාධි පටන් ගන්න නම් බැරි නෑ. එහෙම නැත්නම් විපස්සනා පටන් ගන්න බැරි නෑ. හැබැයි යා ගොඩක් මේ ලෑස්තිලා යන්න ඕනේ. ඒ යන ගමනේදී ආයේ සීලේ ප්‍රාණවත් කරගෙන 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 යන්න වෙනවා. ඒක හරියට කියනවනේ තාම දුර්වල බැටරියක යන්තම් ස්ටාර්ට් කරන කාරක පාට දැම්මට පස්සේ දුවන කාරකෙන් බැටරිය චාර්ජ් වෙනවා. ඉතින් මනසට ගමන කෙටි නතර කරන්න උනත් වටවලල්ලේ ගහන්න සිද්ධ වෙනවා බැටරි ටිකක් චාර්ජ් වෙනක. එහෙම නැත්නම් නතර කරපස්සේ ආයේ බැටරිය බහලා යන්න ඉඩ තියෙන නිසා. අන්න ඒ වගේ මූලික සීල ශික්ෂාව, එහෙම නැත්නම් ආදි කල්යාණය අඩුපාඩු සහිතව තියෙද්දිත් සමත භාවනා විදර්ශනා භාවනා පටන් ගන්න පුළුවන්. මෙතෙදි මම විශේෂ කරලා කියනවා මේ සතිය කියන ධර්මයේ අදහනවා නම්, අප්‍රමාදී කියන ධර්මයේ අදහනවා නම් ඒක වග බලා ගන්නෙවි අඩුපාඩු වෙච්ච සීල සකස් කරලා දෙන්නේ. හැබැයි ඉවසිල්ලේ වැඩ කරනවා. හිමීට ගමන යන්නේ සමාධිය ඇති වුණත් අපහු ගෙනියලා සීල අඩුපාඩුකම් සම්පූර්ණ කරගෙන දෙනවා. අනේ එතනදී ඒ මොකද්ද මේ රාගයේ ආදී ආදි කල්යاني මජ්ජේ කල්යانےකින් තොරව නිෂිදින්ද වැඩෙන රාග ద్వේෂ මෝහ තියෙනවනම් එහෙම කෙනාට රාගේ තිබීමේ ආදීනවයත් ආදි කල්යاني මජ්ජේ කල්යانے වශයෙන් රාගයේ සීලෙන් හෝ සමාධියෙන් අඩු කරගත්තාම හම්බෙන ආනිසංස පැත්තත් අරගෙන බැලුවොත් කෙනෙකුට ධෛර්යය උපදවන සුළුයි. අපි මේ සාමාන්‍ය සමාජ මට්ටමකට එහෙම නැත්නම් සදාචාර මට්ටමකට සීලේ නංගගෙන හිටියත් ඇති දේශපාලනඥයෙකු පැත්තෙන් බලනකොට ආර්ථික විශේෂඥයෙකු පැත්තෙන් බලනකොට නැත්නම් සමාජික පැත්තෙන් බලනකොට මොකද සර්වඥාන්සේ ඒ පැත්තෙන් බලන්නේ සර්වඥාන්සේ පෙන්ලා දෙනවා මේ යම් කිසි කෙනෙක් රාගයෙන් ආතුර වෙලා ඉන්නවනම් ඒ පුද්ගලයාගේ මේ රාගය නිසා ඒ කියන්නේ මේ වීතික්‍රම මට්ටමේ හෝ පරිඋත්ථාන මට්ටමේ රාගය නිසා අත්ව්‍යාවාදපි සංවත්තති පරව්‍යාවාදපි සංවත්තපි ඔබේ ව්‍යාවාදවි සංවත්ති. ඒ පුද්ගලයාට තමන්ට හෝ තමන් ආබාධ ඇති කරගන්න. ඉතින් තමන්ට තමන් අහිමි කර දේවල් දැන හෝ නොදැන සිද්ධ කරගන්න. ඒ වගේම මේ නිසා දැනගත්තත් නොදැනගත්තත් අනුන් සඳහාත් හිරියර ඇති කරනවා. කරදර ඇති කරනවා සමාජයේ වියවුල් කරනවා ඇතුළත පිටත දෙකම වියවුල් කරගන්න. මේ ව්‍යාබාධ ව්‍යාපාද දෙක බොහොම සමාන වචන දෙයක්. ව්‍යාබාධය කියලා කියන්නේ ආබාධ වලින් තොර ගතිය කියලා කියන්න පුළුවන්. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි ලෝභය නිසා අනුන්ට වෛර කිරීමක් වෙනවා. අනුන්ගේ වස්තු දැකපුවම මරලා හරි ගන්න හිතෙනවා. ඉතින් ඔය දෙක අතරින් තියෙන සම්බන්ධතාවය තියෙන හොඳම පුරුක තමයි මානසික රෝගී. ලෝකේ තියෙන මානසික රෝග සියල්ලම මෙන්න මේ ව්‍යාබාධේශ ව්‍යාපාදේ නිසා ඇතිවෙච්ච දේවල්. තමන් දන්නේ නැහැ තමන්ට මානසික රෝග කොතනින්ද එන්නේ කියලා. ඒක එන්නේ අනවශ්‍ය රාගය නිසා. නැත්නම් අනවශ්‍ය ආශාවල් නිසා. ඒකත් මේ මිනිස්සුන්ට පේන්නේ ආශාවල් හොඳයි හැබැයි මානසික රෝගේ හොඳ නැහැ කියලා. ඉතින් ආශාවල් දිගටම තියාන මානසික රෝගෙට බෙහෙත් බොනවා. කවදාකවත් කෙලවරක් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම මේ පුදුම තමන්ගේ හිතවත්මයට තමන්ගේම දරුවන්ට බොක්කෙන් වදාගත්තු දරුවන්ට උදව් කරනවායි කියලා පැනලා කරනවා. හැබැයි දන්නේ නැහැ මේ රාගයක් වැඩ කරන්නේ කියලා. මේ දරුවන්ගේ මාර්ගයෙන් තමන්ගේම ආත්මය පෝෂණය කරගන්න හදන බව දන්නේ අන්තිම දරුවෝ දිමම බැලඳ වෛර කරනවා. පැහැදිලිවම වෛර කරනවා. ඒ මොකද්ද? පොඩි කාට තේරෙනවා මේ අම්මල ගාතලා අපි ඉස්සරහ කියන්නේ ඒගොල්ලන්ගේ මේ ප්‍රතිරූපේ චින්ත කරගන්න හදනවා කියලා. උට පෙන්වන්න බෑ ඒක. ඒක උට වෛර කරනවා. දිගින් දිගට රෝඩ කොම්පියුටර් දෙනවා කාර්යයක් කියලා කාර්යයක් දෙනවා අරක දෙනවා මේක දෙනවා නමුත් උන්ට පෙන්වන්න බෑ අම්මයි තාත්තා. මේක මේ ලංකාවේදී බොහොම දක්ෂයි පිටරට ගියාම මොකද හේතුව මේ රාගයයි මේකේ මූලික සාරය කියලා අම්මා දන්නෙත් නෑ තාත්තා දන්නෙත් නෑ දරුවා දන්නෙත් නෑ. උබේ ව්‍යාබාධ විසංවත්තදී නම් කවුරු හරි කිව්වොත් එහෙම ඒ දරුවා කෙරේ වුණත් කමක් නෑ තිබිය යුතු යුතුකන්තික කරන මිස ඔය දරුවගේ මාර්ගයෙන් තමන් පෝෂණය වෙන්න තමන්ගේ ප්‍රතිබිම්බේ චින්ත ගන්නට යන්න හොඳ නැහැ කියලා අම්බේ නඩුත්තයි මටත් බැලලා තියෙනවා. අපි බලන්නේ නැත්තම් ඒ කවුද දරුවන්ගේ බලන්නේ කියලා. බලන්න ඕනේ තමයි නමුත් අඩුවන් දරුවගේ මන අපි බලන්න එපායි. ඊටගේ වුණා නෙවෙයි නම් ඒක අන්තිමට ඊතර අලු ගෝසුවක් හදාගත්තා. මේ බුදුජානන සඳහන් කර තිනවා උත්තමත්ති ධම්මත්ති ති බාලෝ විහඤ්ඤති අත්තායත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ දනං කිය. මට දරුවෝ ඉන්න අය මට වස්තුව තියෙන අය කියලා මේ අන්ධ බාල ජනතාව දැඩි දුක් වළඳනවා කියලා විහඤ්ඤති කියන වචනේ පාවිච්චි කරනවා දැඩි දුක් වෙහස ගන්න. හිතට හරි වෙහසක් කර ගන්නවා ඒ අනවශ්‍ය වෙහසක්. නමුත් තමන්ඩවත් තමන් නැති එකේ මොන දරුවද මොන වස්තුවද කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මම පැවිදි වෙන්න ඉන්න කාලේ පොඩියක් කලා ගෙදරදී ඒ නැඳේ හම්බෙච්චාලාදී ඒ පොඩියක් බඳින්න මාසසිනාගේ බාලමල්ලි හම්බෙලා කිව්වා අයියෝ අම්බ කරන වැඩේ හරින බලපන් මම බදලා මට දැන් දරුවෝත් ඉන්නවා වස්තුවක් තියෙනවා උඹෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කිව්වා අත්තායි අත්ත නොනත්තු කුතෝ පුත්තා කුතෝ දනං කියලා ඒකේ ගාතයි බාලෝ කියන වචනේ තියෙනවා. ඊට පස්සේ මම කොහොමද දරුවොත් නැහැ මට වස්තුවකුත් නැහැ ඒ නිසා මගෙන් ඔය කියන මොකක්වත් වෙන්නේ නැහැ අඩු ගානේ නොවන පැත්ත මට විශ්වාසයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මට දඩුවෝ ඉන්නවා කියලා මට වස්තුව තියෙනවා කියලා කියපු ගමන් ඔය මොකකටවත් නෙවෙයි මට තියෙන ප්‍රේමයේ තමයි වස්තු හරහා දරුවෝ හරහා අපි පෝෂණය කරන්නේ. ඒ සේරම ක්‍රියාත්මක වෙන්නේ රාගය හරහා. ඉතින් ඒක නිසා යම් තැනක රාගය විචිකම් මට්ටමේ තියෙනවනම් පරිඋත්ථාන මට්ටමේ තියෙනවනම් අපිට තේරෙන්නේ කරන කල්ට පව මීරිය මේසේ විදින කාට දුක් දැඩි වේගිනිසේ වගේ මේ රාගේ පවත්තාගෙන යෑමේ ආදීනමයක් කල්පනා කරන්න අපි කැමති නැහැ. ඒකට හේතුවක් තියෙනවා. රාගේ නැත්තම් අපේ පරිේශණය මොකක්වත් නැහැ. රාගේ නැත්තම් නානිර්වාණ මොකක්වත් නැහැ. රාගේ නැත්තම් ප්‍රගතියක් ලෝකේ නැහැ. යම් තැනක තියෙනවනම් නව නිර්මාණ යම් තැනක තියෙනවනම් ප්‍රගතිය යම් තැනක තියෙනවනම් අභිවෘද්ධිය යට තියෙන රාගය. ඉගෙනචා බොහෝ විට සරුවචනාංශයේ දෝෂක දොස් කියනවා සරුවචනාංශයේ මේ නාස්තිකවාදයක් ගැන කතා කරනවායි කියල. ලෝකේ පවතිනා වූ මේ නිර්මාණශීලීත්වයට විරුද්ධව කතා කරනවායි කියල. ඉනි සරුවචනාංශයේ සඳහන් කළා තියෙනවා ඕකේ නිර්මාණය කරන්නේ දුක නම් මම එහෙම නිර්මාණශීලීත්වයට විරුද්ධයි තමයි කියල. මම කතා කරන්නේ කක්‍රීයවාදයක් තමයි කියල. ඔය හැම රාගේ මූලික කරගෙන කරන සෑම පරිශීණයකින්ම සෑම ප්‍රගමණයකින්ම සෑම දෙකීම අන්තිමට අවසාන නිෂ්පාදනයේ දුක නම් මුලදී දැනගත්තත් කමක් නැහැ මැදදී දැනගත්තත් කමක් නැහැ අගදී දැනගත්තත් කමක් නැහැ නමුත් ලෝකේ දැන් මේ වෙනකොට අවුරුදු 300ක් වර්ජ පරිශීණය කළා දැන් තේරුම් ගන්න තියෙනවා සියල්ල දුක පිණිස පිටනොයි කියලා මේ නවීන විද්‍යාව කියන මාතෘකාව හරහා මුදි මරෙන්ඩිසල හරියට උත්සාහ කර අපේ කේමානන්ද ස්වාමීන් වහන්සේ මේ විද්‍යාව බුදුහාමසෝ ගන්නේ විද්‍යාවත් ඔය කියන විද්‍යාවත් කියන දෙකක් කියලා පෙන්නනවා. බුදුහාමසෝ කියපු විද්‍යාව ස්වකහාදයි දුක නැති කරන පැත්තට යන ඔය කියන විද්‍යාවට විද්‍යාව කියනවා බුදුහාම කියපකට අවිද්‍යාව කියන්න වෙනවා. ඊට වැඩි හරි ලේසි බුදුරජාණන්සේ කියපකට විද්‍යාව කියලා ඔකට අවිද්‍යාව කියන එක මොකද දැන් පෙන්නලා දෙනවා මේ විද්‍යාවයි විද්‍යාවයි කියලා කියගෙන ගිය අවිද්‍යාවෙන් මානව ලෝකෙන් නැති වෙන තැනට යනකම් කරුණු හදලා තියෙනවා මොකද යට තියෙන්නේ තෘෂ්ණාව. මුකං නිදර්ශනයකට කියනවනම් අද තියෙන නවීන ලෝකයේ ওই තියෙන සෑම නාම නිෂ්පාදන සියල්ලම එලට ඇවිල්ලා තියෙන්නේ මේ ආයුධ නිෂ්පාදනය කිරීමට කරන ගවේෂණවල අතුරු ප්‍රතිඵල වශයෙන්. විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේදී ගත්ත මනුෂ්‍යයෝ මරන්න හදපු උපකරණ හදනකොට ඇතිවෙච්ච අතුරුඵල තමයි වෛද්‍ය විද්‍යාවේදී හම්බෙලා තියෙන උපකරණ සේරම. යාන්ත්‍රික විද්‍යාව හම්බෙච්ච සේරම මනුෂ්‍යයෝ මරන්න හදපු වගේදී අතුරුඵල. ඉතින් ඌයන් කවදාකවත් හොදක් වෙන්නේ නැහැ. ඒ නිසා රාගයේ යන්තරක මුල් බැහැලා තිනවනම් වීතිකම් මට්ටමේ වේවා, පරිඋත්ථාන මට්ටමේ වේවා, අත්ත්‍යවියාබාධ වි පරිවත් සංවත්ති, පරිවියාබාධ වි සංවත්ති, උභේවියාබාධ වි සංවත්ති මේක වියා ආබාධ කරනවා කියන එක සුද්ධ වශයෙන්ම කියනනම් මානසික රෝග අද ලෝකේ වැඩි වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ඒක සුද්ධම පිළිගත් දෙයක්. විශේෂයෙන්ම දුනුයි සම්මත රටවල වැඩිම පිළිගත් දෙයක්. මෙච්චර ලෝකේ සම්පත් වැඩි වෙලා තියෙදි, මෙච්චර ලෝකේ දැනුම වැඩි වෙලා තියෙදි, විශ්ව වැඩි වෙලා තියෙදි මානසික රෝග වැඩිලා තියෙන්නේ ඇයි? තවත් ඇත්තක් තියෙනවා. 70%ක් මානසික රෝග පිළිබඳ බෙහෙත් බොන්නේ කාන්තාවෝ කියලා තියෙනවා. ඒක ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියෙන් කරලා තියෙන දේ අද ලෝකේ තියෙන ටෙන්ෂන් එක ෆ්‍රස්ට්‍රේෂන් වලින් 70%ක් බෙහෙත් පාවිච්චි කරන්නේ මම හිතන්නේ පිරිමි ගැට්ටි වෙනකොට ඇල්කොහොල් බොන හින්දා වෙන්න ඇති. ටිකක් කාල බීලා බුදියකට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. කාන්තාවෝ ෆාමසිකට යනවා පිරිමි ගැට්ටි බාහිරකට යන නිසා ඒක සකහාන් වෙනවා ඇත්ත වෙන කමයකට වෙන්න ඇති. හොඳට මතක තියාගන්න වැඩිම මානසික රෝග අද පෙළෙන්නේ කාන්තාවක්සේ. මේ අද මේ මෑත යුගයේ මේ අවුරුදු 30ක් ඇතුළත මේ මානවයාට වෙලා තියෙන සෙල්ලම මේක දිහා බැලලා කිසි කෙනෙක් හිතන්නේ මේ රාගයේ දෝෂයක් කියලා. මේ රාගය නිසා කල් ගිහිල්ලා හෝ අත්ත්‍යවියාබාධ, පරවියාබාධ, උභේවියාබාධ ඇති වෙනවයි කියන එක කියන්න කැමතිත් නෑ. මොකද මෙවුවා විකුණන සමාගම් එහෙම නැත්නම් කියනවා මල්ටිනේෂනල් multi-million companies තන්නේ ක්‍රම මේක දැනගෙන ඒ රාගය වැඩි කරන පෙළඳ ව්‍යාපාර හරහා රාගය වැඩි කරන ජනමාධ්‍ය හරහා රාගය වැඩි කරන රජයන් හරහා තමයි බිස්නස් එක ගෙනියන්නේ. ඉතින් ඒකට පිට කතරලා කියන්න බෑ මේ රාගයේ අතුරුඵලයක් කියලා. නමුත් සරුවච්චන් වහන්සේ බොහෝම ලස්සනට කල්ලාතු කියපු නිසා බෞද්ධ අපට ප්‍රශ්නයක් දිහා බලන කොටයක් ඈත ඉඳලා කියන්න පුළුවන්. ඔහිදී ඔයිට වැඩිය වෙනස් වෙන්න දෙයක් නැහැ. දැන් මේ සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනත ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රයේ පළවෙනි සූත්‍රයේ තියෙනවා ඡන්න කියලා. ඒත් ඒ වගේ පරිබ්‍රාජක ගෝලේ සානන්ද හඳුගාට ඇවිල්ලා කියනවා නිගණ්ඨනාත පුත්‍රයේ ගෝලේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ සාසනයේ රාගය දුරු කරන කතා කරනවා. ද්වේෂය දුරු කරන කතා කරනවා. මෝහය දුරු කරන කතා කරනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේ රාගය දුරු කරන කතා කරනවා. ද්වේෂය දුරු කරන මෝහ කතා කරනවා. මෝහය දුරු කරන කතා කරනවා. ඔබ වහන්සේලා යම් කිසි දෝෂයක් දැකලාද මොන ආදීනවයක් දැකලාද මේ රාග ද්වේෂ මෝහ දුරු කරන්න හදන්නේ? අපි දෙගොල්ලෝ මේක දෙය කරන්නේ කොච්චරක් රාග ද්වේෂ මෝහේ කියන කට්ටිය තුන් දෙනාගේ තියෙන මරපතලකම දැනගෙන කටයුතු කරන්න කියලා. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේමයි ඒකට උත්තර දෙන්නේ මේ ඉසල සූත්‍රයේදී. රාගේන රාගයෙන් හිත වසයලා ගත්තොත් රාගේ හිත මෙහෙවොත් ඒක අත්ත්‍යාබාධ පිපල් සංවත්තති පරවියාබාධ වි සංවත්තති උභේවියාබාධ වි සංවත්තති. ඕනෙම තැනක රාගය හිතට ආවොත් ඒක චිත්තක්ෂණයක් හෝ වේවා නැත්නම් චිත්තක්ෂණ කීපයක් හෝ වේවා පරිඋත්තාන මට්ටමේ වේවා වීතික්කම මට්ටමේ වේවා අනුසය මට්ටමේ වේවා ඒක තමන්ට හානි පිණිස හිටිනවා අනුන්ට හානි පිටිනවා දෙපැත්තට හානි පිණිස හිටිනවා. යම් තැනක රාගය දුරු වුණා නම් අත්තත්තාය පංවත්තති පරත්තාය සංවත්ති උභයත්තාය සංවත්ති. ඒ මනස ආය ආර්ථ සිද්ධිය සඳහා කියලා වෙන දෙයක් කරන්න ඕනේ නැහැ. රාගේ නැති පමණින්ම ස්වార్థේ සලසගන්න. එහෙම නැත්නම් අර්ථ සිද්ධිය සලස ගන්නවා. තමන්ගේ අර්ථ සිද්ධිය රාගයේ දුරු කිරීමෙන් සලස ගන්න එක එක්කන අනිවාර්යයෙන්ම සමාජයේ අර්ථ පරත්තාය සාචිරු දෙනා කරේ අර්ථේ සලසන. ඊට පස්සේ අභ්‍යන්තර බහිත දෙකේම අර්ථේ සලසන. ඒ නිසා භාවනා කරන එක්කන බහැල සමාජ සේවය කරන්න ඕන කමක් නැත්තේ නේ. කෙරුව දොඳටත් කරත හැකියමයි. නොකරන එක ලාභයි කියලා මම හිතනවා. ඇඟට ඉඳෙන ඉඳා. නමන්නේ වැඩේ සිද්ධ වෙනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. මතුවෙන චිත්තක්ෂණේ මේක දැන් දුවලා තියෙන රාගෙටද මෝහෙටද ද්වේෂෙටද කියලා දැනගෙන නැත්නම් අර අලෝභයේද අදෝෂයේද අමෝහද කියලා දන්නොත් ඔච්චරම තමයි සුවක්කාත කියන්නේ. ඔච්චරම තමයි සතිය කියන්නේ. ඔච්චරම තමයි අප්‍රමාදී කියන්නේ. නිසා මුල්ලක ඉඳලා මම කියනවා මේන් පිට පැනලා මොන ප්‍රශ්නයක් ඇහුවත් මෙනින් පිට පැනලා මොන දේවල් වලට යොමු කරන්න හැදුවත් මතක තියාගන්න මේක මේ රාගයෙන් විසින් මෙහෙවන ප්‍රශ්න සහ රාගයෙන් විසින් මෙහෙවන සංකීර්ණතා මිස තමන්ට තමන්ට වැටහෙනවා නම් භාවනා කරන යනකොට ඉස්සර තිබුණ මෙන්න මේ වගේ හිතක් නැත්තම් මේ චිත්තක්ෂණය මම සත්‍යයෙන් හිටිය නිසා මේක දැනගත්තා නොහිටියානම් මේක හඳුනන්නේ නැහැ රාගේ සතිය හිතබ නිසා මට අඩු ගන්න ඊගාටන හිත හරි බේර ගන්න පුළුවන් උනායි කියලා එන්න තියෙන රාගයක් නොයන මට්ටමට ආපු රාගයක් ප්‍රහාණය කරන මට්ටමට එහෙම නැත්නම් ආපු අලෝභයක් අලෝභයේ විදිහට ඒක දිගට පවත්න විදිහට අපිට පවත්වාගෙන යන්න පුළුවන් නම් මම හිතනවා බුද්ධහා මේ භවනා කරන අපි මේකට නිවනටත් වැඩිය සලකන්න ඕනේ කියලා. මොකද බොහොම සරලයි බොහොම ඍජුයි දෙවැන්නේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේක කස කැවීමෙන් තමයි නිවන් ලබන්නේ. මේ දියේදී මට අරක ලැබුණේ නැහැ, මේක ලැබුණේ නැහැ, අර කෝණ මේ කෝණ කියන දේ යනකොටම අනිවාර්යයෙන්ම රාගය හෝ ద్వේෂය. එතකොට නම් වැඩ කරන්නේ ඔය පීතික මට්ටමේ පරිඋත්තරණ මට්ටමේ නෙවෙයි, අනුසය මට්ටමේ, වංචනික මට්ටමින් වැඩ කරනවා. ඒක ඉතින් ඇත්තට මේක මතු වුණාට ඒක දෝෂිකුත් නැහැ. මොකද හඳුනා ගන්න එක අමාරු නිසා. එනිසා ස්වක්ඛාත ගුණය ධර්මයේ තියෙන මුල මැද අග ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ කියන ගතිය සෝවාන් වෙනකම්ම ඉඳෝන කරන්නේ තියෙන පීවරේ සීල මට්ටමින් තිබ්බනම් සීල මට්ටමට වැටෙනවා සමාධි මට්ටමට තිබ්බනම් සමාධි මට්ටමට වැටෙනවා ප්‍රඥා මට්ටමට විපස්සනා මට්ටමට තිබ්බනම් විපස්සනා මට්ටමට වැටෙනවා ඒක ස්වයං සිද්ධ නිසා යා විසින්ම කර දෙන්නක් නිසා දෙවැන්නේ සාතිකයට අස්සම් කරන්න ඕන වෙන්නේ නැහැ. සුවඛාත නිසා කවුරුත් දවිල පිටර තට්ටු කරලා ඔබ මෙහෙමයි කියන්න ඕනේ කමකුත් නැහැ. ඒ වගේම ඒක විසීම පිරිච්ච ගතියක් නිසා මේ දේම නැවත කිරීමෙන් ඒකේ පරිපූර්ණත්වයටපත් වෙනවා. එනිසා පුද්ගලය ස්වාධීන වෙනවා. ශීලමන්ත මේදිම ස්වාධීනත්වය ලැබෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් විතරක් නෙවෙයි අඩුවානේ ප්‍රතිපත්තියෙන් පවා ස්වාධීනත්වය ලැබෙනවා. ඒක නිසා ඒ චන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන විදිහට රාගයේ තියෙන හැම චිත්තක්ෂණයකම තමන්ට හානි කරයි අනුන්ට හානි කරයි දෙපැත්තට හානි කරයි රාගයෙන් තුර අඩු ගන්න එක චිත්තක්ෂණයක් ගන්නෝ නම් ඒක තමන්ට හිත කරයි අනුන්ට හිත කරයි දෙපැත්තට හිත කරයි ඒක නිසා එවැනි න්‍යායපත්‍රකින් තොරව ඕසේ දෝරේ ගලන මේ හිතවිලි දිහා බලලා අඩු ගන්න මුළු දවසේම වාඩි වෙලා එක චිත්තක්ෂණයක් මේ ආස්වාසේ හිත තියාගෙන ආස්වාසේ බව දැනගෙන මේක ප්‍රසවාසේ නෙවෙයි කියලා දැනගෙන මේක සාධ්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් කියලා දැනගන්නකොට ඒ චිත්තක්ෂණේදී ඕන තරම් ඕනෙ බව කරන්න දාලා බලන්න පුළුවන් රාගෙ නෑ. මොකද මේ ආස්වාසේ කියලා කියන්නේ මහා විශාල මහාර්ගණීය වස්තුවක් නෙවෙයි. ඒ වගේම ඒ ආශස්වසසදී ආ බල බල ඉන්න වෙලාවේදී ඒ ආශ්වාසයේදී ආශ්වාස වෙලාදී මේ විදිහට සාදරව බලන්න ආශ්වාසයට වෛර කරලා ද්වේෂ කරලත් බෑ. මහා දෙයක් නොලැබුණාට ඒ ආශ්වාසයට සාදර වෙන්න වෙනවා. අනුගමන කරලා බෑ. ඒසොල ද්වේෂයත් නෑ. ඒ වගේ මේ ආශ්වාසය ප්‍රශ්වාසය කියලා කලකොල බවක් නැතුව ආශ්වාසයම ප්‍රශ්වාසය නෙවෙයි කියලා දන්නවනම් මොහෙත් නෑ. එතැයි එක චිත්තක්ෂණයක මොන කලබල තිබුණත් එක චිත්තක්ෂණයක අපිට පුළුවන් නම් සද්දන්ත කුලයේ ඇති හොඬ වැල දික් කරලා ඉදිකට්ටක් අහුලන්න වගේ එක චිත්තක්ෂණයක් අහුලා ගන්න මේක ආස්වාසය මේක ප්‍රසවාසය කියලා. ඉතින් මේක හොඳට මේ වගේ චිත්තයක් හඳාර පස්සේ ගුරු පඬිස්සන්සේ නිතරම කියන දෙයක් තමයි අඩුගානේ ඒ සමිති ගොඩක් කලකට සම්බන්ධ කරන්න පිම්බීම හැකීමටයි එක පිම්බීමක් මත වෙන වෙලාවේ පිම්බීම කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ රාගේ නැ ද්වේෂේ නැ මොහේ නැ තර්කයෙන් අපිට සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. ඉතින් එක තප්පරයකට එක පිම්බීමක් මෙනෙහි කරන්න පුළුවන් නම් එක තප්පරයට එක චිත්තක්ෂණයක් රාග ද්වේෂ මොහලින් තොරයි. අපි තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහක් ගොඩ දාගත්තා වේ. විනාඩියක් භාවනා කරොත් චිත්තක්ෂණ 60ක් කොට දාගත්ත වෙනවා. විනාඩි 5ක් භාවනා කරොත් චිත්තක්ෂණ 300ක් කොට දාගත්ත වෙනවා. ඉතින් අදිෂ්ඨාන කරන නම් අඩු ගන්න දවස විනාඩි 5ක්වත් මම පැත්තකටලා ඉඳගෙන ඒ තුලින් අඩු ගන්න තප්පරයට එක මිනේ කිරීමක් ගානේ හොකමන්නේ. මේ චිත්තක්ෂණ ගන්න අඩු කරන කෙලෙසෙන තීඩ අඩු කර ගන්නවා කියන එක ලස්සන වචනකින් කියනවා ක්ෂණ සම්පත්තිය උපයනවා කියලා මේකට කියන්නේ. මේක නොකොලොත් අපි කියන ක්ෂණ සම්පත්තිය පන්නනවා කියලා ක්ෂණ සම්පත්තිය උපයන්න පුළුවන් නම් අපිට කවුද කියන්න පුළුවන් වෙන්නේ මට මාර බලවේග තියනවා කියලා. යම් කිසි කෙනෙකුට පහදිලියම මේ පසු මෙහෙල කියන්න පුළා එක දවස විනාඩි 5ක්වත් ඉඳගෙන භාවනා කරන්න බෑයි කියලා මම හිතුවා. ඊට වැඩිය කාලකණ්ණි ජීවිතයක් මේ පොළොව උඩ නැහැ කියලා. මොකද්ද මේ ජීවිතය ඇතු වෙද්දී පැය 24කුත් මේ පැය 23කුත් විනාඩි 55ක් වැඩ කරලා විනාඩි 5ක් පැත්තකට කරන්න බැරි නම් ඊට වැඩිය දායකකමක් තියෙන ඊටදී වාල්කමක් තියෙන ඊටදී බත්බලකමක් තියෙනවා. ඇත්තටම කියනවා නම් දායකකම බත්බලකම තියෙන තමන්ගේ හිතේ බංකොලොත් කමයිම. එච්චර ඊට විනාඩි 5ක් කරගෙන ඒක 10ක් කරගෙන නැත්තම් තප්පරයට එකක් නෙමෙයි තප්පර දෙක ගන්න මිනේ කිරුවොත් 360 කරගන්න 300 කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැකි තැන් තැන් වල මේ සක්කායත භාවයේ පීරිගාලා පෙන්වන්න පටන් අරගත්තොත් අපේ හිතේ තියෙන ක්‍රම සහ විදි අනුව බලනකොට අනන්ත අප්‍රමාණ ක්‍රමයකට මේක වඩන්න පුළුවන්. සක්මන් කරන වෙලාවේදී එක සැරයක් අඩු ගන්න මේ වමද මේ දකුණද කියලා අපිට අල්ලා ගන්න පුළුවන් නම් අපේ ප්‍රශ්නෙකදී නිකන් ඩම්මල ගැහුවා මේක සමතද විපස්සනාද කියලා මොන මල දානේ වුණත් කමක් නැහැ කෙලෙස් නැහෙනේ. සමතෙන් හරි කමන්නේ විපස්සනායෙන් හරි කමන්නේ කෙලෙස් නැත් තත්ත්වය තියෙන ඕකට දාන්න එපා කෙලෙස් ඕකට සැක දාන්න එපා. පුළුවන් තරම් බලන වම තිනුට වම දාන්නවා දකුණ තිනුට දකුණ බව දාන්නවා. ඉතින් නැත්නම් උතුරු දකුණ මාරන වගේ වම තිනුට දකුණ කියලා මෙනෙහි කරනවා නම් දකුණ තිනුට වම කියලා මෙනෙහි කරනවා නම් ඉතින් දැනගන්න ඕනේ ඔළු අංජබජල් වෙලා තියෙන කියා. එතකොට සුවක්කාත නැහැ ඉතින් අහන්න දෙන්නේ. මේ මම කරන්නේ සමථයේ මේ කන්නේ විපස්සනාදි කියලා කල්පනා කරන්න පටන් අරගත්තා. ඉතින් පැහැදිලිවම දැනගන්න ඕනේ ඒ ආයුධත් එක්ක පොරබදනවා කියන. ඒ දින්ද වැඩ කරනකොටත් මම මේ ගමනක් යනවා. ඒ නිසා මම මේ කතා කරනවා. නැත්නම් මම මේ පිඟානක් හොදනවා. මම නැත්නම් මේ වැඩේ කරනවා කියලා. ඒ කරන වැඩේට එක චිත්තක්ෂණයක්වත් මුළු හදින්ම දෝචින් මලල වැඩ කරනවා නම් වැඩෙත් ලස්සනට කෙරෙයි. එතකොට මේ වැඩේ ඉවරයි. එහෙම නැතුව ওই 10ක් 15ක් ඔළුවේ තියන වැඩ කරපුවාම අනුම දරපැලුවා වගේ අතේ ගන්න දෙයක්වත් නැහැ කරගන්න. පොරවේ බිම කෙරලා පොළවේ ගන්න දෙයක්වත් නැහැ පැලිචි දරව ගන්න දෙයක්වත් නැහැ. එවවත් කීතු කීතු ගිහිල්ලා. අනිත් වගේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට තමයි අත් ව්‍යාපාද පර ව්‍යාපාද කියන අනුන්ට තමන්ට හානි කර තත්ේ නිසා මොන වැඩේ කරත් දවසක අඩුගානේ මේ වැඩේදී බරපතල දේවල් නැතුව සාමාන්‍ය සරල කරන වැඩකදී එක චිත්තක්ෂණයක හෝ මම මේ කරන්නේ මේකයි කියන බවට හිත යොදා ගන්න පුළුවන් නම් ඒ ධර්මයේ තියෙන සුවක්කාත ගුණය ඔය සීල මට්ටමේ නෙවෙයි සමාධි මට්ටමේදීව සමහර ප්‍රඥා මට්ටමේදීම Taman ඇති කර ගන්න පුළුවන් මෙන්න මේක තියෙන එකම එක සතා මිනිසයා විතරයි. මෙහෙම ගතියක් කිසිම තිරසෙනෙකුට ගන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ සුවක්කාත ගුණය ධර්මයේ අදහන් නැති මිත්‍යා දෘෂ්ටි කර කවදාක හීනෙන්වත් හිතා ගන්න බෑ. ඒ වගේම තිබුණත් සුවක්කාත ධර්ම විනය දැනගත්තත් අන්ධ බදිර ජාති වශයෙන්ම අඩුපාඩුකම් ඇති හීනමානෙන් පෙළෙනකොට කවදාක හිතා ගන්න බෑ. උදේට ඇත්තන් හිත කොයි වෙලාවෙ හීනමානෙන් පෙළලා තියෙන ඉතාමත්ම සුළු පුංචි ජනගහන ඉතාම පුදු පරාසයකට තමයි මේ පෙත පෑදිලා තියෙන්නේ. ඉතින් ඒකට අපි වැටිලා ඉන්නවා කියන එක සතුටට ගන්න ඕනේ. තමයි සතුට වැටුණට ඉබේ මේක කෙරෙන්නේ. ස්වකහත ගුණේ උපයන්න ඕනේ. ආදි කල්යاني ඇල්ලුවා නම් මජ්ජේ කල්යاني තල්ලු කරන්න. මජ්ජේ කල්යانيට ඇල්ලුවා නම් පරිෝසන කල්යانيට තල්ලු කරන්න. ඉතින් මේකේදී විශාලම වැදගත් කොටස තමයි නැත්තම් භාවනා ජීවිතේ නැත්තම් භාවනා ලෝකයේ කියලා සඳහන් වෙන්නේ මේ මජ්ජේ කල්යاني තමයි ඉතාම වැදගත්. ඒකට මේ සූත්‍රයේ තියෙන අර්ථ විවරණය අනුව සමත විදර්ශනා භාවනා දෙක වැඩෙනවා. සීලෙන් සකස් කරගත්ත ජීවිතයේ ඇතලද චිත්තක්ෂණයේ තමන් රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් නිස්සෘතව ගත කරනවද නැතුව ගත කරනවද කියන එක දැනගෙන නිස්සෘත පැත්තට නොවැටි සාගෙන් ද්වේෂයෙන් මොහයෙන් සුද්ධ වෙච්චි විනිර්මුත්ත වෙච්ච පැත්තට යත කරන කමිට අපි යෝනිසමනසකාරය කියලා කියනවා. නැත්නම් ආයනිසමනසකාරය වෙනවා. අනේ ඒ පැත්තට යමිට ගත කරනවා නම් මේ මිනිසයා අත්තත්ථය සංවත්‍ත්‍ති පරත්ථය සංවත්‍ත්‍ති උභයත්ථය සංවත්‍ත්‍ති කියලා තමන්ගේ තත්ත්‍ව සිද්ධිය සකස් කරගන්නවා. එයා දැනගෙන හිටියත් නැත හිටියත් අනුන්ට තත්ත්‍ව සිද්ධිය වෙනවා. දෙලෝ දෙපැත්තරම සිද්ධි සිද්ධ වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනෙකුගේ එක චිත්තක්ෂණයක ඒ ස්වකහාත ගුණය ආවොත් මුළු විශ්වයම මුළු ලෝකෙම චිත්තක්ෂණයකට සැරසෙනවා. බුදු කෙනෙක්ගින් වගේ එහෙම නැත්නම් අවබෝධ කරපු කෙනෙක්ගින් වගේ ඇතිවෙන මේ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග නිසා කොච්චරනම් මේ කෙලසෙන ලෝකයේ කොච්චරනම් මේ රාගෙන් රත් වෙච්ච ලෝකයේ ද්වේෂයෙන් පැලහෙන ලෝකයේ මෝහයෙන් අන්ධකාර වෙච්ච ලෝකය සැනසෙනවද කියලා බැලුවොත් ඒකේ තියෙන කැපී පෙන ගැතිය හොඳටම වැඩි. මොකද අනිත් ඔක්කොම කරන්නේ මේක කම්පන චංචල කරන එක. වෙන විදියකට කියනවා නම් ස්වකහාත ධර්ම විනයෙන් තොර කරන සෑම ලෞකික දැනුමකින්ම කරන්න හිත කම්පන කරන එකයි. රාගයේ අවශ්‍යණ එකයි, ද්වේෂයේ අවශ්‍යණ එකයි, මොහයේ අවශ්‍යණ එකයි. නෝ ස්වකහාත ධර්ම විනයෙන් පමණක් මේක හරියට පෙන්ල දීලා මේ අවශ්‍යණ මුල් තුන තමයි මේ රාග දෝෂ මොහ කියලා කියන්නේ. ඒ වෙනුවට අලෝභ දෝෂ මොහ කියන ක්‍රම තුන පෙන්ල දීලා ඒක දුරු කිරීමට මේ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසාන කල්යාණ නැත්නම් වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුශය කෙලෙස් කියලා පෙන්ලා දෙයි. තාමත්ම ක්‍රමිකව ඕනම කෙනෙකුට බලාපොරොත්තු සුන් කරගන්න තුව පටන් ගන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙන නිසා ස්වකහාත ගුණයට කියන්න පුළුවන් කට හොදලා හොඳයි කියන්න පුළුවන් ක්‍රමයක්. ඒ තරමට මේකේ පිරිසුදුකමක් තියෙනවා. නමුත් මේ පිරිසුදුකම ඒකට බැහැගත්තේ නැති කෙනාට ඒ තරම්ම විචිත්‍රව වැටහෙන්නේ. ඒ වැටහීමේ විචිත්‍රත්වයක් එnde වැඩි වෙනවා. ওই සීලෙන් සමාධිය ප්‍රඥාවෙන් ගිහිල්ලා මාර්ග ඥාන වලින් ඉහළට යනකොට ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියන එක භාග්‍යවතුන් වහන්සේගේ විනිර්මුත්තම වැටහෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දෙන්න ඕනේ. එතකොට ඒකේන ධර්මයේ අදහන්නේ සත්‍තාවෙන් නෙවෙයි. අද්දුතුයෙන් ප්‍රත්‍යක්ෂයෙන් ඉදාට ඒ බුද්ධයලා කියනවා අසද්දයි කියලා. එයා ධර්මයේ පිළිවෙත සද්ධාව නැතුව යනවා. මොකද ඒ තරම්ම ඒක අත ගාලා පෙන්වන්න පුළුවන් පරීක්ෂා කළ බලන්න පුළුවන් මට්ටමට යනවා. ඉතින් අපි ඉන්නේ මේ ගමනේ ටිකෙන් 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 විශ්වාසය ඇති කරන යම් දවසක ඒ ස්වකහාත ධර්මමේ ස්වංසිද්ධ භාවයේ ස්වං ප්‍රකාශිත භාවයේ සා විහිං සම්පූර්ණ කරන භාවයේ වැටෙහෙන්න වැටෙහෙන්න සැකේ අඩු වෙන්න පටන් ගන්නවා. අස්ථාන බය අනිශ්චිත ගතිය පාළු ගතිය අසරණ නැති ගතිය වෙලා ඒ ධර්මයේ සරණ ධර්මයේ තියෙන පිහිට එහෙම ධර්ම ආරක්ෂාව තේරෙන පටන් ගන්නවා. එතකොට නම් මේ බණ ඕනේ නෑ. එතකොට මේ මනුස්සයා ඒකට පුදුම අබ්බැහියකට යනවා. අවශ්‍ය වෙන්නේ මුලදී මේ নানা ආකාර ලෝකායත විෂයන් වල හැසිරලා ඉන්න මේ මනසට ඊට ප්‍රතිපක්ෂ වූ වගේ පේන කඟදිගේ ඉහළට යන මේ ක්‍රම මතක් කළ දෙන එකයි. අපි ඔය ඡන්න සූත්‍රයේ මුල් කාරණා අරගෙන අපි හෙට උත්සාහ කළ බලමු කොහොමද මේ ස්වකහත ධර්ම විනය මධ්‍යේ කල්යාණේ වශයෙන් විශේෂයෙන්ම නිවර්ණ දුරු කරලා සමථ විදර්ශනා භාවනා වලට දොර ඇරලා දෙන්නේ කියලා. එතකොට අපි භාවනා වැඩ පිළිවෙලටම හිතන ගොඩක් අදාළ මාතෘකාවට ගොඩක් දොර ඇරෙනවා. අද පසුබිම සකස් කිරීම තමයි කරේ විශේෂ වශයෙන් කියනවනේ ආදී කල්යාණ සම්බන්ධ කොටස්. මම හිතන්නේ ඒක මේ පිළිසත කෙලින්ම බරා වැදගත් වෙන එකක් කියලා. මොකද හැම කෙනෙක්ම දන්න පිළිස නමුත් මතක් කරන්නේ ඒක නිතරම අලුත් වෙන්න දෙන්න. එතකොට අපි ඔය හෙට එන්න නැත්නම් ඊට පස්සේ දෙන ධර්ම වලට ගොඩක් සුදුසුකම් ලබાવી. ඒ නිසා මේ ධර්ම විනය අවුරුදු 2600ක් පමා වුණාට පරණ වුණාට ඒක ස්වකහාත බව මැරෙන්න ඉස්සලා මේ සෑම චරිතකින්ම හෙලිපෙහෙලි කරගෙන දෙන්නත් තමන්ට දැනගන්නත් අද මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව නැත කරනවා ශිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා.